මේනට ගරු නිමල් සිරිපාද සිල්වා මහත්මයා, ඔබතුමාගේ විනාඩි 13ක කාලයක් තියෙනවා.
මූල අසුනාරූඪ මන්ත්‍රීතුමනි, මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ අතුරු අයවැය යෝජනා පිළිබඳව වශයෙන් ස්වල්පයක් කතා කිරීමට ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම අපේ ප්‍රධාන විපක්ෂය වෙනුවෙන් අපේ ආචාර්ය හර්ෂිත සිල්වා මැතිතුමා ආසයි බයයි. එතුමා ඉතාම පැහැදිලිව ප්‍රෙස් කොන්ෆරන්ස් එකදී කිව්වා SJB welcomes reform proposals but unsure about implementation. එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ අතුරු අයවැයේ මූලික ප්‍රින්සිපල්ස් පිළිබඳව විවාදයක් නැහැ. ඒවා ඔක්කොම හොඳයි, මේ ප්‍රතිපත්තිය හොඳයි. නමුත් එතුමාට තියෙන සැකය මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙයි කියලා. හැම වෙලාවෙම ඍණාත්මක විදිහට හිතන්න එපා එතුමා, අපේ ආචාර්යතුමා. මොකද අපි ධනාත්මකව කල්පනා කරමු. මොකද මේ වගකීම බාරගත්තේ එතුමා පමණයි මේ පාර්ලිමේන්තුවේ. ඔබතුමාගේ පක්ෂ නායකතුමාට මම පැය 3ක් තිස්සේ කන්වින්ස් කරන්න ගියා මේ ආණ්ඩුවේ අගමැතිකම බාරගන්න. මේ වගකීම් බාරගන්න තමුන්නාසලගේ පක්ෂය. එතුමා ප්‍රතික්ෂේප කරා, අනිකුත් නායකයෝ ප්‍රතික්ෂේප කරා. මේ දුෂ්කර අවස්ථාවේදී මේකට බෙල්ල දෙන්නට ආපු එකම නායකයා වෙන කවුරුත් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ ගැන අපි අගේ කරන්නට ඕන. ඉතින් එතුමා ඉතාම දුෂ්කර කාර්යයකට මුහුණ දීලා තියෙනවා. එතුමා බාරගත් දිනේට වැඩි අද දිනේ වෙනකොට රටේ ස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. පොහොර ටික ලැබිලා තියෙනවා. ඉන්ධන ප්‍රශ්නය යම් ප්‍රමාණයකට විසඳිලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සහයෝගය, IMF සහයෝගය ලබා ගැනීම සඳහා එතුමා හොඳ මාවතක ගමන් කළා තියෙනවා. දැන් IMF එකේ ඔබතුමා දන්නවා මේ මූලික එග්‍රීමන්ට් එක අත්සන් කිරීමට හැකි වාතාවරණයක් සකස් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ජපානයේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඔක්කොම අපේ නායකාරෝ එක තලයකට ගෙනල්ලා, එක සාකච්ඡාවකට ගෙනල්ලා මේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල කරලා දෙන්න. ඉතින් මේ විතරක් නෙවෙයි, බලන්න මේ මොන ඉන්ධන ප්‍රශ්න අරගලය, මේ මොන ප්‍රශ්න තිබුණත් ජුලයි එක්ස්පෝර්ට්ස් exceeds $1.28 billion, highest වැඩිම ප්‍රමාණය ජූලි මාසේ. මේ රටේ ප්‍රශ්න තියෙන එක ඇත්ත, නමුත් අපි එක්ස්පෝර්ට්ස් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒක අපේ එතුමාගේ මේ වැඩපිළිවෙල එක්ක ලැබුණු ප්‍රතිඵලයක් නෙවෙයිද? ඒ නිසා දරු සභාපතිතුමනි, අපි මේ පිළිබඳව ධනාත්මකව අපි මේ කාරණේ දිහා බලන්න ඕනේ. ප්‍රශ්න ඇති, ගැටලු තියෙනවා, ගැටලු නැත්තේ නැහැ. නමුත් මේ දුෂ්කර ගමන යන්නට එතුමා දරන ප්‍රයත්නයට අපි සහයෝගය ලබා දෙන්නට ඕන. විශේෂයෙන්ම අපි දන්නවා අපේ වියදම් කපා හැරීම කරන්න බෑ ඔය කියන විදිහකට. යම් ආකාරයක වියදම් කපා හැරීමක් කළා තියෙනවා අපි කැපිටල් එක්ස්පෙන්ඩිචර් කරන්න නැතුව. නමුත් පරිණාලි අපි දෙන්න ඕනි, සමෘද්ධිය දෙන්න ඕනි, අනිකුත් සහනාධාර දෙන්න ඕනි. ඒ නිසා සමාජ සාධාරණ ඉටු කිරීම සඳහා දෙන්නට පුළුවන් වැඩිම මුදල් ප්‍රමාණය මේ රටේ පහළම තලයේ අඩුම ආදායම් ලබන අය වෙනුවෙන් ලබා දීමේ වැඩපිළිවෙලක් ඉතා පැහැදිලිව මේක කියලා තියෙනවා. පක්ෂ පාට ભેදවලින් තොරව සමෘද්ධි අයටත්, ඊට පස්සේ තවත් තෝරාගත්ත තව ලක්ෂ 6ක් හිටියා, ඒ අයට ලැබුණේ නෑ මොකුත්. ඒ අයටත් මේ මුදල් ලබා දීමට කටයුතු කළා තියෙනවා මේ සමාජ සාධාරණ ඉටු කිරීම සඳහා. නමුත් ඒ පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. මම විශේෂයෙන්ම කියනවා මන්ද පෝෂණ අංශය පිළිබඳව, දරුවන්ගේ මන්ද පෝෂණය පිළිබඳව දැන් ඇති වෙලා තියෙන සමාජ කතිකාවත අපි යම් ආකාරයකින් යථාර්ථයක් බවට පත් කරගෙන විදේශීය ආයතන ගණනාවක් දැන් සහයෝගයට ඇවිල්ලා තියෙනවා. ඒවත් එකතු කරගෙන ඒ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීලා ළමා මන්ද පෝෂණ තත්ත්වය වැඩි දියුණු ඒ තත්ත්වයෙන් අපි ගොඩ ගිහිල්ලා අපි ලබා තිබුණු ඒ දර්ශක ඊටත් ඉහළ තත්ත්වයට ගෙනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරන්න ඕන. අපි කොහොමද ආදායම් වැඩි කරගන්නේ? ආදායම් වැඩි කර ගැනීම සඳහා වැට්බද්ද පිළිබඳව දැන්නම් විපක්ෂය විරුද්ධ වෙනවා. නමුත් මුල ඉඳන් පහුගිය අවුරුදු දෙකේම කිව්වේ මේ වැඩ බැද්ද අයින් කරපු නිසා තමයි මේ ඔක්කොම උනේ, මේක දාන්න ඕන කියලා. ඔන්න දැම්මා. දැන් මොකද කියන්නේ? හා ජීනිෂා ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි දන්නවා ආදායම් එකතු කර ගැනීම සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව අපි ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න ඕනේ. ආදායම් බදු දෙපාර්තමේන්තුව වඩාත් ක්‍රියාශීලී වෙන්න ඕනි. ඒ සඳහා අවශ්‍ය නීතිමය ශක්තිය ලබා දීලා තියෙනවා. 18න් අඩු හැම එක්කෙනාටම යම්මාකාරයක තොරතුරු පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න. එතකොට අපේ ටැක්ස් නෙට් එක ආයබදු දැල වඩාත් පුළුල් කළා. යම් ආකාරයකින් ගාක් අපි දන්නවා මේ ආදායම් ලබන අය ආදායම් බදු ගෙවන්නේ නැහැ. ඒ අපි ඇති කරගත යුතුයි. දෙවනි කාරණය තමයි රේගුව. රේගුව පිළිබඳව ඔබතුමා දන්නවා, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් තියෙනවා. රේගුවේ කටයුතු ප්‍රතිසංවිධානය කළ යුත්තේ කුමක්ද කියලා ඒක අපි හමස් පෙට්ටියට දාලා තිබුණේ. මේ අයවැය ලේඛනයේ, මේ අතුරු අයවැය ලේඛනයේ තියෙනවා එය නැවත ක්‍රියාත්මක කළ යුතුය කියන කාරණේ. එකලොත් අපිට රේගුව තුනුත් මීට වඩා වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සුරාබදු ආදායම, සුරාබදු ආදායම අපට පිළිබඳව නොයෙකුත් ගැටලු හා ප්‍රශ්න තියෙනවා. එයත් ප්‍රතිසංවිධානය කරලා සුරාබදු ආදායම අපි වැඩියෙන් ලබා ගැනීම සඳහා අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබතුමා දන්නවා විශේෂයෙන්ම භූමි තෙල් ප්‍රශ්නය පිළිබඳව, ඒ පිළිබඳව මේ රටේ අත්‍යවශ්‍යයි. ධීවර ජනතාවට සහ අඩු ආදායම් ලාභී වතුකරේ ජනතාවට භූමි තෙල් අපි ලබා දිය යුතුයි අඩු මුදලකට. ඒ සඳහාත් මුදල් මේ අයවැය අතුරු අයවැය ලේඛනයේ වෙන් කර තිබීම ගැන අපි ඉතාමත්ව සතුටු වෙනවා. එසේම ගරු සභාපතිතුමනි, තවත් විශේෂ කාරණයක් තියෙනවා. බදු නොවන ආදායම් යටතේ 9.1 යටතේ අද අපට විශාල ඛනිජ සම්පතක් තියෙනවා. අපේ හිටපු කර්මාන්ත ඇමතිතුමා තියෙනවා, එතුමා දන්නවා විශේෂයෙන්ම අපේ රටේ තියෙන ඛනිජ සම්පත ඉල්නමයිට්. මේවා අපි රෝ ෆෝම් එකේ තාමත් යවන්නේ අවුරුදු 14-15ක් තිස්සේ. මේවට වැලියු ඇඩිෂන් කරන්න කියලා එක එක්කෙනා
ඔබතුමා කියන කාරණය ගැන ඒ දවස්වලම අපි අවධානය යොමු කරලා අපි කැඳෙව්වා. ඒ පිළිබඳ උනන්දුව තියෙන සමාගම් 10ක් විතර ඒකට ආවා, විදේශීය සමාගම්, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව වගේ රටවල. ඒ සමාගම් ඇවිල්ලා ඒවා හරියට අපි අධ්‍යයනය කරලා ඊට පස්සේ අපිට ඕන වුණා ඉඩම, අපිට වරාය අධිකාරිය පොරොන්දු වුණා ඉඩම දෙන්න ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිතව. නමුත් කනගාටුවට කරුණ වුණේ මං හිතන්නේ තාමත් ඒක විසඳිලා ඉවර නැතුව ඇති. ඒ කාලෙත් වරාය ඔබතුමා මට පොරොන්දු වුණා, වැඩේ කෙරුණේ ඒ ඉඩම.
මේ ඇමතුමාගෙන් ඒ වැඩේ කෙරුණා.
ඔබතුමා ඒ ඉඩම පිළිබඳ ප්‍රශ්නේ විසඳන්න ඊට පස්සේ තියෙන්නේ රමේෂ් පතිරණ ඇමතුමාට ඒකේ දෙවෙනි පියවරට අවතින්න වෙන එක. එතකොට වැලියු ඇඩඩ් වලට යනවා.
එතුමාට කිව්වා හෙට ඕනනම් මං හෙට ඉඩම දෙන්නම් කියලා, ඒ ව්‍යාපෘතිය දෙන්න කියලා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි, මේක ලොකු මාෆියාවක්. සභාපතිතුමනි, මේකේ තැන් තැන් වල ඉල්ලමයි තියෙන තැන් වලට බ්‍රෝකර්ලා එකතු වෙලා මේ ඉඩම් රිසර්ව් කරලා තියාගෙන ඉනවා. අවුරුදු 14-15ක් තිස්සේ මෙයා ඉඩම් ලබා කියලා තියෙනවා. නමුත් වැලියු ඇඩිෂන් එකක් කරන්නේ නැහැ. මේක අරගෙන ලෝකේ වටේ යනවා මේ ලයිසන් එක විකුණන්න. ඒ නිසා වහාම අපේ රජයේ මේකට කැබිනට් පණ්ඩිත මේකට මම විශේෂ කඩදාසියක් මම දාලා තියෙනවා. මේවා කැන්සල් කරන්න ඕන. මාසයක් කාලයක් දෙනවා. මාසයක කාලය තුළදී වැලියු ඇඩිෂන් ගෙනාවේ නැත්නම් ඒවා වෙනස් කරන්න පුළුවන් අයට අපි දෙන්න ඕනි. නැත්නම් මේක ලොකු මාෆියාවකට යටත් වෙලා තියෙන්නේ. එසේම ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම කියන්නට ඕන අපේ බලශක්ති අංශය පිළිබඳව. බලශක්ති අංශය අපි වහා ප්‍රතිසංස්කරණය කරන්නට ඕන. මම විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් නොවින්ද දුකක් නෑ අහස්‍යානාවලට අවශ්‍ය ජෙට් ෆුවල් ලබා ගන්න. ජෙට් ෆුවල් ගේනවා කියනවා. මොකද අහස්‍යානාවලට ජෙට් ෆුවල් දෙනකොට අපිට ටොන් 10,000ක් ගෙනත් දීලා මදි. අපි ඔවුන්ට සහතිකයක් දෙන්න ඕනි ඉදිරි මාස 3ටම කිසිම ප්‍රශ්නයක් නැතුව හැමදාම ජෙට් ෆුල් තියෙනවා කියලා. ඉතින් එහෙමනම් ඒ සඳහා නිසි වැඩ පිළිවෙලක් නැතුව අහස් යානා එන්නේ නැහැ මෙහෙන් ජෙට් ෆුල් ගන්න. එතකොට එහෙන් එනකොට ජෙට් ෆුල් පුරවගෙන එනවා, ගෙන එන පැසෙන්ජර්ස් ගාන අඩු වෙනවා, මිල වැඩි වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද අපි හදපු ඒකාධිකාරවල ප්‍රතිඵල තමයි මේවා. අද මේ ඒකාධිකාර තියෙන විදුලි බල මණ්ඩලය, ඒ වගේම අපේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එක, මේ වගේ මේවා කරන්නේ රටේ සමස්ත අවශ්‍යතාවය ගැන කල්පනා කරලා නෙවෙයි, ඊට වඩා පටු අවශ්‍යතාවයන් පිළිබඳව කල්පනා කරලා බලලා. ඒ නිසා අපේ විශේෂයෙන්ම මේ රාජ්‍ය ආයතන බිස්නස් කරන එක, ව්‍යාපාර කටයුතු වල යෙදෙන එක, දැන් ශ්‍රී ලංකන් එයාලයින් පිළිබඳව මම ඉතාම පැහැදිලි විවරණයක් කරා. බිලියන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක් 9යි. කොහොමද අපි ගෙනියන්නේ මේක? අපිට තෙල් නමක් ගේන්න අපි මුදල් ටික එනකම් බලාගෙන ඉඳලා තමයි අපි තෙල් නම බාගන්නේ. එහෙම තත්ත්වයේදී අපිට පුළුවන් ද බිලියන 1.6ක් වන්ද සභාපතිතුමනි? එහෙමනම් අපි මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම කරලා අපි මේ අයගේ රැකියා අවස්ථා ආරක්ෂා කරලා දෙන්න ඕනේ. අපි මේ කරන්නේ අපි කැමැත්තකින් ආශාවකින් නෙවෙයි, නමුත් අපිට වෙන කළ හැකි දෙයක් නොමැති නිසා මේක තමයි අපිට තියෙන එකම මාර්ගය මේ ආයතන බේරා ගැනීම සඳහා. ඒ නිසා මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙල තුළින් අපිට විශාල රජයට බරක් නොවන ආකාරයට අපිට මේ ආයතන ගෙන යාමේ කටයුත්ත අපිට ඉෂ්ට
කළා. විනාඩි 2ක කාලයක්
හොඳයි. එසේම ගරු සභාපතිතුමනි, අපි සංචාරක ව්‍යාපාරයේ පිළිබඳව කල්පනා කිරීමේදී සංචාරකින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලේදී විශේෂයෙන්ම අපට සිදුවෙනවා මේ රටේ ස්ථාවර භාවය සහ මේ රටේ දේශපාලන ස්ථාවර භාවයත් අපි ඇති කරන්න ඕන. නැත්තම් මේ රට හැම වෙලාවෙම රණ්ඩු සරුවල් කරන රටක් බවට පත් වුණොත් මේ කටයුත්ත අපිට කරන්න හම්බෙන්නේ නැහැ. සංචාරක ඇමතිතුමා විශාල ප්‍රයත්නයක් ගත්තත් අපි මේ රටේ තියෙන තත්ත්වය මත තමයි සමහර සංචාරකෝ මේ රටට පැමිණෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව විශාල වගකීමක් අපි සියලු දෙනාටම තියෙනවා. අපි සටන් කරගමු පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිපත්ති මේ වශයෙන් අපි වෙනස්කම් ඇති, අපි එකඟ නොවන තැන් ඇති. නමුත් මේ රටේ එවැනි සංචාරකයන් පැමිණීම වළක්වන වැඩපිළිවෙල් වලට අපි සහයෝගය නොදිය යුතුයි කියලා මම කියන්නට කැමතියි.
ජෙට් ෆුවල් ගැන සඳහන් කරා. දැන් ඇත්තටම පහුගිය මාස කීපෙම කටුනායකට එන ගුවන් යානාවලට තෙල් සපයන්න බැරුව වෙනත් ගුවන් යානා ගුවන් තොටුපළ වලට යනවා. මේක ලොකු ප්‍රශ්නයක්. එතකොට දැන් ඒකේ ප්‍රශ්නේ මූලික වශයෙන් මතුවලා තිබෙන්නේ සපුගස් කන්දේ තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය නොකිරීම නිසා ගුවන් තොටුපළට ජෙට් ෆුවල් සපයන්න බැහැ. ඒ පුජලිකාංශයට ඔබතුමා දෙනවයි කියලා දැනටත් එක්තරා සමාගමකට දීලා තිබෙනවා. හැබැයි ඒකට මුලිමනින්ම මේක පවරන්නද සූදානම, නැත්නම් සපුගස් කන්දේ නිෂ්පාදනය කරන තෙල් ටික අත්හැරලා දාලා නිකන් ඉන්නද ඔබතුමාගේ
අදහස? සපුගස් කන්දේ හදන ප්‍රමාණය මදි. ඒ නිසා තමයි වෙනත් අය ගෙනල්ලා ගේන්න ඕනේ. නමුත් අපේ තියෙන ප්‍රශ්න දෙකක්. ස්ටෝරේජ් කැපැසිටි එක මදි අපේ. ඉතින් ඒ ගේන ගේන තෙල් ගුවන් යානාවලට ගහනවා මිසක් අපිට ගොඩාක් ස්ටෝර් කරගෙන දෙන්න බෑ. ඒ පිළිබඳ අපේ ස්ටෝරේජ් කැපැසිටි එක වැඩි කිරීමේ කටයුතු අපි කරගෙන යනවා. ඒ අතරතුරදී මේවා ගෙන්වීමේ ඇතිවන ප්‍රමාදයන් තියෙනවා. ඒ ප්‍රමාදයන් වල ප්‍රමාදයන් සඳහා තමයි අපි කියන්නේ. මොකද අපිට ඩොලර් හිගේ තියෙනවා. නමුත් තමන්ගේ සල්ලි වලින් ඩොලර් වලින් ගෙනල්ලා මේවා සපයන්න පුළුවන් සමාගම් ඉන්නවා. නමුත් අපේ තියෙන කනිජ තෙල් පනත අනුව ඒකට ඉඩක් නැහැ. කනිජ තෙල් පනතෙන් අපි ඒකාධිකාරයක් දීලා තියෙනවා මේ CPC එකට මේවා ගෙන්වීම සහ බෙදා
හැරීම.
මේ කියන මූලික ප්‍රශ්නයක් අපි විසඳිය යුතුයි. නැත්නම් අපිට දීර්ඝ කාලීන වශයෙන් අපිට විශාල ප්‍රශ්න වලට එනවා මේ ඩොලර් අර්බුදයත් එක්ක.
තිසරණාගේ මන්තුමා, ඔබතුමාගේ වෙලාව තියෙන ඊළඟට මෙතුමයි කාලය අවසන්. තිසරණාගේ මන්තුමා
උගස්කන්ද නිෂ්පාදනය කරන ජෙට්ටොයිල් ප්‍රමාණය අපිට ගුවන් තොටුපළට ප්‍රමාණවත් නෑ කියන එක ඔබතුමා කියන්නේ. හරි, අපි කියමුකෝ තරමක් සපයනවායි කියලා ප්‍රමාණයක්. එතකොට දැන් පෞද්ගලිකාංශයට එක දුන්නොත් සම්පූර්ණයෙන්ම සපුගස්කන්ද නිෂ්පාදන ටිකට මොකද වෙන්නේ කියලා මම අහන්නේ.
සපුගස්කන්ද නිෂ්පාදනයට අපි ප්‍රමුඛතාවය දෙනවා. සපුගස්කන්දට කන්ද මේක දැන් හුඟක් කාලයක් වහලා තිබුණනේ. දැන් ළඟදී ඇරියේ ඒක දිගටම එහෙනම් අරලා තියෙන්න ඕනේ බොරතෙල් ගෙනල්ලා. ඉතින් බොරතෙල් ගෙන්වීමේ ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොම ගැන කල්පනා කරලා කවුරු හරි කම්පිටිටර් කෙනෙක් මේක තරඟකාරීව කටයුතු කරන කෙනෙක් හිටියොත් මේ දෙගොල්ලොම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. බොහොම
ස්තුතියි ගරු එමතුමා. මෙලට ගරු 37 නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක්.
විනාඩි
9ක කාලයක්.
අඩු වෙලා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ අපි සාකච්ඡා කරන්නේ 2022 අවුරුද්දේ ගෙනාපු අයවැයට අතුරු සම්මත ගිණුමක් හැටියට ඉදිරිපත් කරපු යෝජනා පිළිබඳව. දැන් අපිට මාස 4යි මේ අවුරුද්දට තව අවසන් කරන්න තිබෙන්නේ. එතකොට මාස 4ක් තිබියදී 2023 අයවැය අපිට ඉදිරිපත් කරන්න ලබන නොවැම්බර් මාසයේදී තිබියදී මේ කඩිමුඩියේ මේ යෝජනා ගේන්නේ ඇයි? ඒකට මූලිකම හේතුව තමයි බරපතල අර්බුදකාරී තත්ත්වයක් අපිට තිබෙනවා. හදිස්සි කරුණක් හැටියට සලකලා මේ මාස 4 අපිට මේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න යම් ආකාරයක කඩිනම් සහ වේගවත් පියවරකට අවතීර්ණ වෙන්න ඕන කියන කාරණය. එතකොට මේකේ සාමාන්‍ය කටයුත්තක් නෙවෙයි. මොකද අද මේ අතුරු සම්මත අයවැය ගේන අවස්ථාව වෙනකොට රටේ විශාල ලෙස ආර්ථික අර්බුදයක්, මූල්‍ය අර්බුදයක්, සංචිත අභියෝගයක් අපි ඉදිරියේ තිබෙනවා. අනිත් පැත්තට 2022 ඉදිරිපත් කරපු අයවැය සම්පූර්ණයෙන් ඉලක්ක බිඳ වැටිලා ඒ පිළිබඳව බලාපොරොත්තු සහගතව ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ මාස 4කට මේක ඉදිරිපත් කළේ කෙටිකාලීන යෝජනා කියලා අපිට ඇඟ ගලව ගන්න බෑ. මොකද හේතුව මේ අතුරු අයවැය හරහා හදිස්සි තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් යෝජනා විසඳුම් ඇතුළත් වෙලා තියෙන්න ඕන. අඩු ගානේ මේක තමයි මේ යන ගමන් මාර්ගයේ මූලික පදනම විය යුත්තේ. ආර්ථිකය කඩා වැටිලා නම්, විනිමය සංචිත බිඳ වැටිලා නම්, ඒ වගේම ජීවන වියදම් වැඩි වෙමින් උද්ධමනය වැඩි වෙනවා නම්, විරැකියා වැඩි වෙනවා නම්, එහෙනම් ඒකට පාර කපන්න යම් පදනමක් මේ යෝජනාවලියේ තිබිය යුතුයි කියන එකයි අපේ අදහස. දැන් අපි අහන්නේ එවැනි අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් යෝජනා සම්මතයක් මේකෙත් තිබෙනවද? නෑ. මට පේන්නේ මේකත් අර දේශපාලන ඩියවිල්ලක් වගේ සාමාන්‍ය කරුණු ඇතුළත් කරලා ගණන් ටිකක් එහාට මෙහාට ඉදිරිපත් කරලා තියෙනවා. හැර මේ තත්ත්වය නිවැරදිව තේරුම් අරගෙන ඉදිරිපත් කරලා තිබෙනවායි කියලා පේන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ ආර්ථිකයේ නිවැරදි මඟකට ගේන්න අපි කළ යුත්තේ කුමක්ද? එකක් ප්‍රතිසංවිධානය කියන එක ඉතාමත් පැහැදිලිව ආරම්භ කරන්න තිබෙනවා. ඒත් එක්කම අපි දැන් මේකේ යෝජනා කරන මූලික කාරණා දෙක තුනක් දිහා බලපම එකක් තමයි රාජ්‍ය දේපළ විකුණා දැමීම පිළිබඳව අදහසක් මේකෙන් කියනවා. අපි සල්ලි හොයන්න යන්නේ මේකෙන්ද මේ ආර්ථිකය ගොඩ ගන්න හදන්නේ? ඒ වගේම බැට් බදු 112 සිට 15 දක්වා වැඩි කිරීම හරහා ආදායම් වැඩි කරගන්න යෝජනාවක් කියනවා. විශේෂයෙන්ම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම හරහා මේ ආර්ථිකය ගොඩ ගන්න යෝජනාවක් තමයි මේ කරන්නේ. මම කියනවා මේක ගැන නම් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරා ඒකේ යම් ප්‍රශ්නයක් තියෙන පුළුවන්. හැබැයි දැන් මේ කඩිමුඩියේ එක අඩු කිරීම හරහා දීර්ඝ කරපෝ ඒ රාජ්‍ය සේවකයන් සිද්ධ වෙන අසාධාරණේ. ඔවුන් සමහර විට ණය අරගෙන ඔවුන් වෙනත් ආකාරයේ බැඳීම් වලට ගිහිල්ලා එතකොට ඒ විශ්‍රාමික වයස දීර්ඝ කරගෙන බලාපොරොත්තු සහගතව හිටපු ඒ කණ්ඩායමට ඇතිවන පීඩනය ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වලා මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදායින් පස්සේ එසේ විශ්‍රාම යා යුතු සියලු දෙනාම විශ්‍රාම යවනවායි කියලා සඳහන් කරනවා. එතකොට ඒ අයට ඉල්ලවන තර්ජනය, ඒ අයට ඉල්ලවන ආර්ථික පීඩනය ගැන සැලකිල්ලක් දක්වලා තිබෙනවද කියන එක විශේෂයෙන් පැහැදිලි කරන්න කියලා අපි කියන්න කැමතියි. ඒත් එක්කම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් බදු වැඩි කිරීම පිළිබඳව වැට් බද්දෙන් මේක 103කින් වැඩි කිරීම හරහාම මේ අපේක්ෂිත තත්ත්වයට එන්න පුළුවන්ද? ඒකේ කාර්යක්ෂමතාවය බිඳ වැටිලා බදු එකතු වෙන්නේ නැහැ. මෙයා ගොඩක් කාරණා තිබෙනවා. ඒතකොට දැන් මේ බද්ද කා පිටද පැවරෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම පහළ මට්ටමේ ජනතාව පිට පැටවෙන බරපතල බරක්. මේකෙන් පාරිභෝගිකයන්ට, සාමාන්‍ය ජනතාවට තවත් උද්දමනයට බලපාන ජීවන වියදමට බලපාන කාරණාවක්. එතකොට මේකේ කාර්යක්ෂම කළ යුතු පැත්ත නොසලකා හැරලා මේ ආකාරයෙන් බදු වැඩ කිරීම හරහාම මේ කැඩි බිඳිච්ච ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකේ බරපතල අඩුවක් තිබෙනවා. දෙවෙනි කාරණේ තමයි ආනායන සීමා කිරීම හරහත් මේ බදු ඉලක්ක සම්පූර්ණ කරගන්න බෑ. ඒ ගැන නැවත හිතන්න තිබෙනවා. මොකද අපේක්ෂක මට්ටමට ආදායම වැඩි කරගන්න නම් ආනායනය මත බැට් බදු හරහා වැඩි ආදායමක් එකතු වෙනවායි කියන එක සාමාන්‍ය දෙයක්. එතකොට මේ ඉලක්ක සම්පූර්ණ වෙනවද? එතනද ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අනෙක් පැත්තට මූලාසනාරූඪ මන්ත්‍රමනි ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේදී ඉතාමත් පැහැදිලිව කිව්වා මේ රටේ ආර්ථිකය නැවත ගොඩ ගන්න ඇමරිකානු ඩොලර් බිලියන 4ක්වත් අවශ්‍යයි කියලා. එතකොට දැන් එවැනි ලොකු ඉලක්කයක් තියෙනකොට ඒ ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා නිශ්චිත මාර්ගයක් මේ අතුරු අයවැය මාර්ගෙන් පෙන්නුම් කරලා නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. මොකද බිලියන 4ක් හදිසි අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ සම්පූර්ණ කරගන්න ක්‍රමවේදයක් යෝජනා වෙන්න ඕනේ. මේක තමයි ආරම්භ කරන්න ඕන වෙලාව. එහෙනම් ඒක ගැන කිසිම සඳහනක් මේ අතුරු අයවැයේ මම නම් දුටුවේ නැහැ. දෙවැනි එක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණාවක් තිබෙනවා. ඒක තමයි දූෂණය, හොරකම, වංචාව පිටුදැකීමේ කඩිනම් පියවරකට අවතීර්ණ වීම. අද වෙනතුරුත් ඒ සඳහා යම් යාන්ත්‍රණයක් පිළිබඳව වැඩපිළිවෙලක් ආරම්භ කළාද? මේක පොතක දාන්න පුළුවන්, කරුණු කියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මේ සඳහා යම් යාන්ත්‍රණයක් හදලා ඉක්මනින් මේ සඳහා පියවරක් ගැනීම ජනතාව බලාපොරොත්තු වන කාරණාවක්. ඒ විතරක් නෙමෙයි, අධික ආහාර උද්දමනය දැන් පිළිගන්නවා. ආහාර උද්දමනයේ 80%කට වඩා වැඩි කියලා. මේකේ බරපතලකම මොකක්ද? මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, යුනිසෙෆ් ආයතනය ගිය සතියේ නිකුත් කරපු වාර්තාවක සඳහන් වෙලා තිබුණා ළමා මන්ද පෝෂණය අතින් ලෝකයේ 6 ස්ථානයට අපි ගිහිලා තිබෙනවා. ආසියාවේ මන්ද පෝෂණය අතින් 2 ස්ථානයට පත්වලා සතුට වෙන්න පුළුවන්ද? අන්තිම භයානක තත්වයකට අපි පත්වලා තිබෙන්නේ, අන්ත අසරණ තත්වයකට. එතකොට මෙවැනි තත්වයක් හමුවේ ඒ සඳහා ඉලක්කම් ගණම් කියලා අපිට වැඩක් නැහැ. අපි ඉලක්කම් වලින් මේක තක්සේරු කළ වැඩක් නැහැ.
විනාඩියක් කාලයක් තියෙනවා. ඔබතුමාට විනාඩියක් කාලයක් තියෙනවා.
වැඩක් නැහැ. ඒ නිසා අපි කියනවා මේ වට උත්තර හොයන්න ආණ්ඩුව සමත් වේ යුතුයි. අනිත් එක තමයි 2021 වර්ෂයේ අපේ දළදායතික නිෂ්පාදනයේ ණය වෙලා තියෙන ප්‍රතිශතය ගැන ලොකු බලාපොරොත්තුවක් දුනා. අපි ඒක 100%කින් අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒක කරන්නේ කොහොමද? ඒ කරන ආකාරය ගැන පැහැදිලි කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් ඇටට මම දකිනවා. ඒත් එක්කම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ඉතාමත් පැහැදිලිව ආදායම් මූලික කරගත් ආර්ථික කළමනාකරණයකට අපි යා යුතුයි කියලා. එහෙනම් දැන් අපි ඒකට යන මාර්ගයේ ජනතාවට බරක් නොදෙන්න ඕනේ. හැබැයි ඒ බරක් නොදෙන යන මාර්ගය පිළිබඳ පැහැදිලි බවක් නැහැ. එහෙනම් ණය ප්‍රතිවූවගත කිරීම හෝ ආදායම් වර්ධනය කිරීම ගැන ජනතාවට බරක් නොදී මේක වෙනස්කම් කිරීම, දූෂණය, වංචාව ඒවා නැතිව මේ රටේ යම් ආකාරයක අලුත් මාර්ගයකට අවතීර්ණ වීම මේ කිසිවක් පැහැදිලි නැහැ. එතකොට එහෙනම් මේ කරලා තියෙන්නේ සම්ප්‍රදායික ඉදිරිපත් කිරීමක් පමණයි. මට පේන හැටියට නම් ගල මෝරාසන අරුඩ මන්ත්‍රීතුමනි, අද වෙලා තිබෙන්නේ මේ ආර්ථිකය දිරාපත් වෙලා තිබෙන්නේ. මේ දිරාපත් වෙච්ච ආර්ථිකයට ටින්කරින් විසඳුම් ගෙනල්ලා හරියන්නේ නැහැ. එනම් පූර්ණ ප්‍රතිසංවිධානයකට යම් ආකාරයක මාර්ගයක් මේ තුලින් විවෘත කරගන්න තිබෙනවා. ඒ නොකරනවා නම් එහෙනම් මේ සිටියරක් වඩා දරුණු තත්යකට තිබෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඊළඟ අවුරුද්දේ අඩු ගානේ මේ පීඩනකාරී තත්ත්වයෙන් ගොඩ එන්න අපිට පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරගන්න වැඩපිළිවෙලක්. ඒකට අවතීර්ණ වීම තමයි අපේ වගකීම කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
සුදේගරු මන්ත්‍රීතුමනි, ඊළඟට ගරු වෛද්‍ය රමේෂ් පතිරණ ඇමතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි. ඉතාම අපහසු මොහොතක වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉදිරිපත් කරන්න තිබෙන අතුරු අයවැය ලේඛනය තරම් ජනප්‍රිය නොවන එකක් බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. මේ අපේ රජයන් මගින් අපි ඉතාම අගය කළ සමහරක් විට ජනතාවට පහසුකම් සැලසී වෙන අපි ක්‍රියාත්මක කළ බදු අඩු කිරීම සහ රාජ්‍ය සේවයට බඳවා ගැනීම තුළු කරුණු කාරණා නැවත ආපසු හැරවීමට ජනතාව අපිට යම්කිසි අපහසු තීන්දුවන් කීපයක් හරහා යම්කිසි බරක් ඉදිරිපත් වෙන අතුරු අයවැය ලේඛනයක් අපිට ඉදිරිපත් කර සිදු වෙලා තියෙනවා. ඒක සතුටෙන් කරන කටයුත්තක් නෙවෙයි. කිසිම ආණ්ඩුවක් කැමති නැහැ තමුන්ගේ රජයක් තියෙන කාලෙදී ජනතාව අපිට වැඩිපුර බදු බර පටවන්න, වැඩිපුර ආදායම් එකතු කර ගැනීම හරහා ජනතාව පෙළන්න කැමති නැහැ. බඩු මිල වැඩි වෙනට ජනතාව අපහසුතාවයට පත් වෙන කිසිම ආණ්ඩුවක් කැමති නැහැ. නමුත් මේ ආර්ථික අපහසුතාවයන් එක්ක අපිට ඒ කටයුත්ත අකමැත්තෙන් වුණත් කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ නිසා මේ වර්තමානයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මුදල් ඇමතිවරයා හැටියට ආර්ථික මේ වශයෙන් බාර ගන්න සිදු වෙලා තිබෙන්නේ දෙකොරපත් වුණ විලක්කුවක් කියන කාරණේ සඳහන් කරන්න වෙලා තිබෙනවා. ඒකට හේතුව එක පැත්තකින් රුපියල් අර්බුදයක් තිබෙනවා, රුපියල් නැහැ රටට. අනිත් පැත්තෙන් ඩොලර් අර්බුදයක් තිබෙනවා, රුපියල් සහ ඩොලර් දෙකම නැතිවීම නිසා විශාල ගැටලු ගණනාවකට මුහුණ සිදු වෙලා තිබෙනවා. ඉතින් රුපියල පිළිබඳ අර්බුදය විසඳා ගැනීම පිණිස දැන් අපි බදු යෝජනා කීපයක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම වැඩ් බදු වැඩි කරලා තිබෙනවා 12 සිට 15 දක්වා. හැබැයි අපිට කියන්න අවශ්‍යයි කුලස්නරට මන්ත්‍රීතුමනි, මේ වැඩ් බදු අපි අඩු කරේ 2019 බලයට ඇවිල්ලා එහා සම්බන්ධයෙන් විශාල දුක්ගැනවිල්ලක් මේ රටේ වෙළඳ ප්‍රජාව අතරින් තිබුණා. අපි යහපත් චේතනාවෙන් කරේ. හැබැයි බදු ආදායම අඩු වෙලා රටේ ආදායම අඩු වීම නිසා අපිට ඒ වැරද්ද පිළිගන්න වෙලා තියෙනවා. නැවත වැඩි කරන්න වෙලා තියෙන එකකින් අපහසුතාවයක් ඇති වෙයි. අනිත් පැත්තෙන් ආදායම් බදු පැත්ත විදියටත් අපිට මේ කාර්යක්ෂමතාවය සහ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදයන් වැඩි දියුණු කරන්න සිදු වෙලා තිබෙනවා. මේ රට බදු ආදායම් පැත්තේ ඉතාම අඩු ප්‍රමාණයක් තමයි ආදායම් ලබන්නේ. ගරු මුලස්සනට මන්ත්‍රීතුමනි, බදු ගෙවන පිරිසත් මේ රටේ ඉතාම සුළු ප්‍රමාණයක්. යෝජනාවක් හැටියට මේ රටේ වයස 18 වඩා වැඩි සියලු දෙනාට බදු ෆයිල් එකක් ඕපන් කරන්න කියලා මුදල් ඇමතුමා ජනාධිපතිතුමා යෝජනා කරලා තිනු. හැබැයි මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සංකීර්ණ ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියා කරන්න ඉදිරියට ගෙන යන්නට නම් දේශ ආදායම් දෙපාර්තමේන්තුව මීට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් වැඩි පිරිසක් සමග කටයුතු කළ යුතු කියන කාර්යයක් සඳහන් කරන්න අවශ්‍යයි. ඒකට හේතුව දැනට මේ රටේ සමාගම් සහ පෞද්ගලික ආදායම් බදු ගෙවන පිරිස බැලුවොත් මෙරට ලියාපදිංචි සමාගම් 1,5,000ක් තිබෙනවා සමාගම් මැදුරේ. හැබැයි මේකෙන් බදු ගෙවන්න ලියාපදිංචි වෙලා තියෙන 65,000ක් සමාගම් විතරයි. ඒකෙනුත් සක්‍රිය ලෙස බදු ගෙවන්නේ රිටර්න් එවලා තියෙන්නේ, දැනුවත් කිරීම නැවත කරලා තියෙන්නේ සමාගම් 30,000ක් පමණයි. ඒකෙන් රුපියලක් හරි බදු ගෙවලා තියෙන්නේ සමාගම් 16,000ක් පමණයි. ඉතාම ස්වල්ප සංඛ්‍යාවක්. අනිත් පැත්තෙන් මූලස්සනට මන්ත්‍රීතුමනි, පෞද්ගලික අංශය ගත්තොත් මේ රටේ ලිපිගොනු තිබෙනවා, මේ රටේ ලිපිගොනු 296,000ක් තිබෙනවා. හැබැයි එකෙන් රිටර්න් එක හරි එවලා තියෙන්නේ 125,000ක වගේ ප්‍රමාණයක්. රුපියලක් හරි බදු ගෙවලා තියෙන්නේ මේ රටේ පුද්ගලයින් හැටියට 30,000ක් කියන ඉතා සුළු පිරිසක්. ඒ නිසා මේ රටේ බදු ආදායමෙන් 80%ක් ලැබෙන්නේ ෆයිල් ලිපිගොනු 1000ක් වගේ සුළු ප්‍රමාණයකින් කියන කාරණේ ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා ඉදිරි කාලය තුල වඩාත් කාර්යක්ෂම බදු එකතු කිරීමේ ක්‍රියාවලියක් රේගු හරහා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය. ඒ වගේම ඒක ජනතාවට පීඩාවක් නොවන විදියට ගන්න පුළුවන් ආදායම් තියෙන පුද්ගලයින්ගෙන් ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍ය. ඒ වෙනුවෙන් විශේෂ යාන්ත්‍රණයක් මුදල් ඇමතුමා ඉදිරිපත් කරනවා. වගේම දේශ ආදායම් දෙපාර්තමේන්තුව හරහා විශිෂ්ට ක්‍රියාවලියක් සිදු කරන්න අවශ්‍යයි. ඉතින් මේ වෙනුවෙන් අපි විශේෂ අවධානය යොමු කළ කටයුතු කරන්න සිදු වෙනවා. ඒ වගේම තමයි රේගු හා සම්බන්ධ කාර්ය මම විශ්වාස කරන විදිහට මූලස්සනට මන්ත්‍රීතුමනි, මේ රටේ ප්‍රධාන ආයතන තුනක් දේශ ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබව දෙපාර්තමේන්තුව කාර්ය ක්‍රියාශීලීව හොඳින් කටයුතු කරනවා නම් රජයට තවත් රුපියල් බිලියන 1000ක අමතර ආදායමක් සොයා ගැනීම අපහසු නැති බව ඒ ආයතනවල ක්‍රියා කරන කාර්යක්ෂම නිලධාරි මහතුර අපිට පෙන්ලා දීලා තිබෙනවා. ඒ නිසා ඒ කටයුත්තත් මේ රටේ ප්‍රතිපත්තියේ තීන්දුව ගැනීම දේශපාලකින් විසින් කරාට මම නැවත නැවත කියන කාරණය මුදල් ඇමතුමා ප්‍රතිපත්තියේ තීන්දුව අරගෙන ඉදිරිපත් කළාට වැඩක් නැහැ. මේක භූමියේ යථාර්ථයක් බවට පත් කරන්න නම් නිලධාරීන් කාර්යක්ෂමව කටයුතු කරන්න අවශ්‍යයි. ඔවුන් විනිවිද පෙනෙන සුළු භාවයෙන් සාර්ථකව මේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීමත් අවශ්‍යයි කියන කාරණේ අපි සඳහන් කරනවා. අනිත් පැත්තෙන් මේ සභාවේ කතා කළා, දැන් මට පෙර කතා කරපු 37 මැතුමත් ආනයන සීමා කිරීම හරහා බදු ආදායම අඩු වෙනවා කියන කාරණේ ඒක ඇත්ත. හැබැයි මේ අපහසු අවස්ථාවේදී අපිට මූලිකත්ව දෙන්න සිදු වෙලා තිබෙන්නේ ඩොලර් අර්බුදය පිළිබඳ ගැටුවට. ඒ නිසා අපිට අපහසුයෙන් වුණත් ආනයන සීමා කරන්න සිදු වෙලා තිබෙනවා. එෙහිදී වැදගත්ම කාරණේ මූලස්සනට මන්ත්‍රීතුමනි, මේ රටේ ජනතාවට දැන් පහුගිය කාලේ ඩීසල් තිබුණේ නැහැ, පෙට්‍රල් තිබුණේ නැහැ, ගෑස් තිබුණේ නැහැ, අත්‍යවශ්‍ය ඖෂධ ආහාර සමහරක් දේවල් තිබුණේ නැහැ. හැබැයි ඒවා නැති වුණාට මේ රටේ සමහර සුපර් මාකට්ස් වල රාක්ක පිරෙන්න චීස්, බටර්, හැම් බේකන්, විදේශීය ආනයන මස් ඇතුළු සියලුම දේ තිබුණා. ඒවා කමක් නැහැ. ගන්න පුළුවන් කට්ටියට ගන්න කැමති මුදලක් දීලා ගන්න පුළුවන් කට්ටියට තිබුණාට කමක් නැහැ. හැබැයි ඒවා සියල්ලම එන්නේ රේගුව හරහා තහනම් කළ බඩු ලැස් ඒවා තියෙන වෙලාවක. ඒ නිසා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ අපහසු කාල සීමාව තුළ සෑම කෙනෙක්ම කිසියම් කැපකිරීමක් කරන්න අවශ්‍යයි. ඒක අධිසුඛෝභෝගී භාණ්ඩ වලට වාරණයක් රටේ පනවලා තිබෙනවා. ඒක කෙටි කාලීන එකක්. හැබැයි මේ කාල සීමාව තුළදී රේගුව වඩාත් විශාල දායකත්වයක් ලබා දෙන්න අවශ්‍යයි. එහෙම නොකළොත් මේ වෙනත් හොර මාර්ග වලින්, පිට මාර්ග වලින් රේගුව හරහා මේ තමුන්ගේ ඇස් වහගෙන ඉන්නකොට මේ බඩු භාණ්ඩ රඩර අරගෙන එනවා නම් අපිට ඩොලරේ පාලනය කරගන්න බැරුව යනවා. හැබැයි පසුගිය කාලේ අපි දැක්කා කිසියම් සාර්ථක තත්වයක් ඩොලරය පාලනය කර ගැනීමේදී මහ බැංකුවේ තීන්දුවත් එක්ක ඇති වෙලා තිබුණා. ඒ තීන්දුව නිසා අද තුන්සේ හැටක ප්‍රමාණය අපි පහුගිය දවස්වල දිගින් දිගටම කතා කරා බ්ලැක් මාකට් එකේ උණ්ඩියල් පිළිබඳව දැන් ඒ කළු කඩේ හරහා පිටින් සිදුවන මුදල් ප්‍රමාණවල අගය අඩු වෙලා තිබෙනවා ඒ මුදල අද මහ බැංකුව විසින් පාලිත 360ක ප්‍රමාණයේ ඩොලරයක් සඳහා අගයට සමාන අගයක් අරගෙන දෙයක් කරන්න පුළුවන් උනේ යම් යම් දැඩි තීන්දුව తీරන ගන්න සිදුවෙච්ච නිසා ඒ තීන්දුව අරගන්නේ කැමැත්තෙන් නෙවෙයි හැබැයි මේ රටේ අනාගතය වෙනුවෙන් රුපියල ස්ථාවර කරගන්න ඩොලරේ ප්‍රමාණය ආරක්ෂා කරගන්න සහ අපේ අනාගතවාදීව සංචිත ප්‍රමාණයක් ගොඩනගා ගැනීමෙන් අපිට තීන්දුව ගන්න වෙලා තියෙනවා ඒ නිසා මේ සම්බන්ධ කටයුතු කරනකොට ගරු මුගලාසනට මන්ත්‍රීතුමනි මම සෑම විටම විශ්වාස කරන කාරණයක් තමයි රේගුවත් ඒ වගේම දේශ ආදම් දෙපාර්තමේන්තුවත් සුරාබත් දෙපාර්තමේන්තුවත් කියන මේ ආයතන තුනේම පුද්ගල සම්බන්ධතා හරහා මේ එකතු කිරීම නවත්වන්න අවශ්‍යයි. පර්සන් ටු පර්සන් කන්ටැක්ට් පුද්ගලයන් සම්බන්ධ වෙලා ආදම් දෙපාර්තමේන්තුව ආදම් බෞද්ධ දෙපාර්තමේන්තුව ආදම් බදු ගෙවන්න යම් කිසි ගණනයක් තිබෙනවා නම් අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට මේ අය ඇවිල්ලා කියනවා කම්ප්ලයි කරන්න කියලා. උන් ගාන අඩු කරනවා. ඒ කස්ටම් එකට ගියාමත් වාපු ලිපිකරුවන් ඇවිල්ලා විවිධ ක්‍රම මගින් ගෙවිය යුතු බදු මුදල් අඩු කර ගන්නවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අධිකරණ ජනාධිපතිතුමනි මේ කටයුතු වෙනුවෙන් පුද්ගලයින් පුරට සමග සම්බන්ධය පර්සන් ටු පර්සන් කන්ටැක්ට් නැතිවන තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට අවශ්‍යයි. මේ කරුණ හරහා තමයි අපිට මේ කරුණ යථාවත් කරගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය අපි දැක්ක පහුගිය කාලේ ඉන්ධන වෙනුවෙන් මේ රටේ ගොඩනැගිලා තිබිච්ච මාෆියාව විවිධ පුද්ගලයන් බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගත්තා. හැබැයි ඒක එක රැයින් ඉවත් වුණා මේ QR ක්‍රමවේදය හඳුන්වා දීම හරහා. ඒ වගේ තමයි මේ වගේ ක්‍රමවේදයක් දේශීය ආදායම් බෞද්ධ දෙපාර්තමේන්තුවට හඳුන්වලා දීලා තිබෙනවා රැමිස් සිස්ටම් එක. හැබැයි ඒක අවුරුදු 5කට වඩා වැඩි කාලයක් මේක ක්‍රියාත්මක කරගන්න බැරුව ඇතුලේ තිබෙන බාධා කිරීම නිසාම ඒ ක්‍රමවේදය යථාවත් කරගන්න බැරි වෙනවා තිබෙනවා. තාක්ෂණය හඳුන්වා දීමෙන් පමණයි මූලාසනවලට බන්තිතුමනි අපිට පුළුවන් වෙන්නේ මේ ගැප් එක එහෙම නැත්නම් මේ තියෙන මේ අපිට තියෙන විශාල ආදායම් පිළිබඳ ගැටලුව විශ්ස ගන්න පුළුවන් වෙන්නේ අපිට තාක්ෂණය හඳුන්වා දීමෙන් පමණක් කියන කාරණය මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි ආනයන සීමා කිරීම හරහා මේ රටේ කර්මාන්ත අංශයට බාධාවන් කීපයක් පැමිණලා තියෙනවා. අපි පිළිගන්න අවශ්‍යයි මේ රටේ එක පැත්තකින් ආදායම් අඩු වෙන ගමන් අනිත් පැත්තෙන් විරැකියාව පිළිබඳ අර්බුදයක් ඇති වෙනවා. මේ කර්මාන්ත පිළිබඳ අංශයේදී ඒ නිසා පසුගිය දිනවල අපි දැක්කා ඇඟලුම් අපනයන කරුවන් මේ රටේ විශාලම විදේශ විනිමය අප්‍රමාණය අපිට ලබා දෙන මේ රටේ ඇඟලුම් අපනයන කරුවන් ඔවුන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරනවා. අපි විශේෂයෙන්ම ඔවුන්ට සහතිකයක් දෙනවා. ඔවුන්ගේ අපනයන කර්මාන්තයට බාධවන කිසිදු කටයුත්තක් අපේ රජයමකින් සිදු කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආනයන අපනයනය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ආනයන ලබා සියල්ලම ලබා දීමට අපි කටයුතු කරන බව අපි බොහොම පැහැදිලි සඳහන් කරන්න අවශ්‍ය. එමෙ නැත්තම් මෙරට කර්මාන්ත වලට පහර ගහලා අපිට මේ ගමන ඉදිරියට යන්න පුළුවන් කමක් නැති බව බොහොම පැහැදිලි සඳහන් කරනවා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. ඒ වගේම අපි කියන්න අවශ්‍යයි හර්ෂ සිරිල මැතිතුමා එතුමා හොඳ කතාවක් කරා. වෙනදාට අපි එතුමගෙන් තාක්ෂණික කරුණු ගණනාවක් ඉගෙන ගන්නවා වටහා ගන්නවා. හැබැයි අද එතුමා කතා කරේ සම්පූර්ණ දේශපාලන කෝණයකින් එතුමා දේශපාලන වශයෙන් අත කතා කරේ. අපිට කියන්න අවශ්‍යයි මේක මේ අවස්ථාවේදී කරු ජනාධිපතිතුමා නැවත නැවත ඉල්ලීමක් කරලා තිබෙනවා සර්වපාක්ෂික රාජ්‍යයකට එකඟ වන්න ඔබතුමාලාගේ කරුණු ඉදිරිපත් කරන්න අපි පුරුල් පරාසයක එකඟ විය කරුණු මත ඉදිරිපත් කළ කටයුතු කරමු කියලා. එයින් බැහැර වෙලා එතුමා අද චෝදනා මුඛයෙන් කතා කරා. ඔව් අපි ප්‍රතිපත්මේ වශයෙන් අපි ගත්තු යම් යම් තීන්දුව හරහා වැරදි කීපයක් සිදු වෙලා තිබෙනවා. අපි ඒවා නිවැරදි කරගන්න ලැහැස්ති. ඒකෙදි අපිට කියන්න අවශ්‍යයි එතුමාලාගේ ආණ්ඩුවක් තිබුණා. ඒ කාලෙත් එතුමාලා උත්සාහ කරා. හැබැයි අපි කියන වේගයෙන් යම් යම් කරුණු මෙරට සිද්ධ වුණේ නැහැ. උදාහරණයක් හැට මම කියන්න පුළුවන් 2015 දී අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 10.5යි 2019දී එතුමලා බලයෙන් ඉවත් වෙනකොටත් ඩොලර් බිලියන 11.9යි. ඉතින් සුළු ප්‍රමාණකින් ප්‍රසාරණය වෙලා තියෙන්නේ. ඒකට හේතු සාධක කරුණු ගණනාවක් තිබෙනවා. අපි ඒවා නිවැරදි කරන්න අවශ්‍යයි. නිදහස් ශ්‍රී ලංකාවේ මූලාසනවලට මන්ත්‍රීතුමනි අපේ සීමිත සම්පත් සීමිත රාජ්‍ය ආයෝජන අපි කරලා තියෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් සහ භෞතික ඇරිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන්. අපි කවුරු පිළිගත්තත් නැතත් කියන්න අවශ්‍යයි ඓතිහාසික පරිවර්තනයක් නිදහස් ශ්‍රී ලංකාවේ වසර 73 කාලය තුල නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනයේ භෞතික ඇරිතල පහසුකම් සංවර්ධනයේ ඓතිහාසික පරිවර්තනයක් මේ රටේ වෙලා තියෙනවා. ඒක මේ අවට කලාපයේ කිසිම රටක සිද්ධ වෙලා නැහැ. අපි 1952 දී මේ රටේ ජනගහනය කෝටියයි. ඒ ජනගහනයටවත් කන්න මේ රටේ සහල් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපිට චීනය සමග රබර් සහල් ගිවිසුම ගහන්න උනේ. රබර් රයිස් පැක්ට් එක අවුරුදු 70ක් වෙනවා. ඒ කෝටියක ජනගහනයට මේ රටේ කන්න තිබුණේ නැහැ සහල්. හැබැයි ඒ අද අපි 2020 වෙනකොට කෝටි දෙකක ජනගහනයට මේ රටේ සහල් නිෂ්පාදනය කරා. ඒක තමයි සත්‍ය තත්ත්වය. මේ රට සහලින් ස්වයං පෝෂණය වුණා. අපේ කෘෂිකර්මාන්තය අපේ ආයෝජනයේ රාජ්‍ය ආයෝජනයේ ප්‍රතිබලදායක වෙලා තියෙනවා. හැබැයි අධ්‍යාපනය හැමුණාට සෞඛ්‍ය හැමුණාට භෞතික ඇරිතල පහසුකම් සංවර්ධනය අපි ජයග්‍රහණ රසක් ලබාගෙන තිබුණාට අපි කර්මාන්ත අංශයේ ආයෝජනය කළ නිතාම අඩුවෙන් එකදයි මෙරට අවාසනාවන්ත තත්වය කර්මාන්ත අංශයට රාජ්‍ය නිතා අඩුයි ප්‍රේමදාස්
ජනාධිපතිතුමා විනාඩි දෙකක් කාලයක් තියෙනවා
ප්‍රේමදාස් ජනාධිපතිතුමා මේ කම්මල් ඇඟලුම් කම්මල් 200 හැදුවට පස්සේ අපේ රට පැත්තෙන් කර්මාන්ත අංශයේ සංවර්ධනයක් වෙලා නැහැ ඒ නිසා තමයි අපේ ඩොලර් බිලියන 12ක අපනයන ආදායමෙන් 4ක් ලැබෙන්නේ අවුරුදු 150ක් පරණ තේ රබර් බෝල් වගාවෙන් ඉතුරු 6 ලැබෙන්නේ ඇඟලුම් අපනයනෙන් හැබැයි අපිට කර්මාන්ත රාශියක් තියෙනවා දිනු කරන්න පුළුවන් අපි දතකරු ජනාධිපතිතුමා ගෞදානට යොමු කරලා තිබෙනවා අපි රාජ්‍ය ආයෝජනයේ පැත්තෙන් වගේම පෞද්ගලික සහ රාජ්‍ය ව්‍යවසාය පැත්තෙන් අපේ කරුණු ආයෝජන කරන්න අවශ්‍ය අංශ ගණනාවක් තෝරගෙන තිබෙනවා ඒකට විශාල විභවයක් මේ රටේ තිබෙනවා ඒ කර්මාන්ත අතර ඉදිරියෙම තියෙන එකක් තමයි මේට කරුණු කතා කර කණිජ වැලි වලට ආගි එකතු කිරීමේ ක්‍රියාදාමයන් අපිට කරන්න පුළුවන් ඒ වගේ මේ රටේ විශාල දිනු කරන්න පුළුවන් බෝට්ටු කර්මාන්තයක් තියෙනවා විද්‍යුත් උපාංග දැනටමත් මේ රටේ නිෂ්පාදනය කරනවා මේ රටේ අපනයන්ට ගෙනියන්න පුළුවන් හොඳ දව කර්මාන්ත ආශ්‍රිත කර්මාන්ත රාශියක් මේ රටේ තිබෙනවා ඒ වගේ මේ රටේ පරිගණක ආශ්‍රිත නිෂ්පාදනය දිනු කරන්න පුළුවන් කර්මාන්ත රැසක් තිබෙනවා ඒ කර්මාන්ත වලට අපේ රාජ්‍ය ආයෝජනය අත්‍යවශ්‍යයි ඒ වගේම පෞද්ගලික සහ රාජ්‍ය ව්‍යවසායකත්වය වැඩි දියුණු කරන්න අවශ්‍යයි ඉතින් මේ සමහර කරුණු කාරණා වලදී අපිට අපහසු තීන්දුව ගන්න වෙයි අපි අපේ ප්‍රතිපත්තිය හැටියට මෙතෙක් කල කරගෙන ආපු රාජ්‍ය ආයතන ආරක්ෂා කර පෝෂණය කිරීමේ වගකීම සමහරක් විට අපිට මිදෙන්න සිදු වෙලා තිබෙනවා අපහසු වෙනුණාක් මොකද ඒක රජයට පිටරට ජනතාවට දෙවන්ත බරක් සිදු වෙලා තිබෙන නිසා 1992 දී ඉන්දියාව අපිට වගේ අපි වගේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙනකොට ඔවුන්ට මුහුණ දෙන සිදුවෙච්ච ප්‍රධාන ගැටලු අඳුලගෙන එවකට ඉන්දියා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංහ මැතිතුමා ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු අතර තිබුණු දෙයක් තමයි ලිබරලයිසේෂන් ග්ලෝබලයිසේෂන් and ප්‍රයිවටයිසේෂන් කියන කාරණා තුන මේවා අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපිට ආයෝජනය කරන්න සිදුවෙයි ආර්ථික නිදහස් කිරීම වැඩසටහන් ලිබරලයිසේෂන් ඒ වගේම ග්ලෝබලයිසේෂන් ලෝකෙ සමග එකතු වෙලා යම් යම් අවශ්‍ය වෙළඳ කිවිසුමට ඇතුළත් කිරීම අවශ්‍යතාවය වගේම අපි ප්‍රතිව්‍යුහගත කිරීම රීස්ට්‍රක්චරින් කියලා කිව්වත් නැතත් සමහරක් විට ප්‍රයිවටයිසේෂන් කියන වචනේ පාවිච්චි කරන මේ පෞද්ගලිකකරණය සහ පෞද්ගලික ව්‍යවසායකත්ව ආයෝජනය අපේ රටේ කර්මාන්තවලටත් අනෙකුත් අංශවලටත් යොමු කරන්න සිදුවෙයි ඒ හරහා තමයි අපිට මේ රටේ සැලකිතු ආර්ථික වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ අපි සඳහන් කරන්න අවශ්‍යයි දැනට පුරෝකථනය කර තිබෙන ආකාරයට මේ රටේ ආර්ථිකය 6කින් 7කින් සංකෝචනය වුණාට අපිට විශ්වාස කරන්න පුළුවන් රටේ ජනතාව නැගී සිටීමේ ශක්තියක් තියෙනවා විභවයක් තියෙනවා
ඒක තමයි
පස්වලේ සකස් වෙමින් තිබෙනවා අපි 2020 දී ආර්ථිකය ඍණ මට්ටමට ගියා හැබැයි අපි නැවත 2021 දී 3% භාග ධන අගයකට පත් වුණා 22 දී නැවත ඍණ අගයක් ගනි හැබැයි අපිට අලුත් ආර්ථික දැක්මක් එක 23 දී නැවත අනිවාර්යයෙන් මේ රට ධන ආර්ථිකයක් තියෙන රටක් බවට පත් කරන්නත් හැකියාව තියෙනවා කියමින් නිහඬ වෙනවා ඔබතුමාට බොහොම ස්තුතියි
ස්තුතියි ගරු ඇමතුමා මේ ළඟට ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා විනාඩි 9ක කාලයක් තියෙනවා මූලාසන ඔබ වන ගරු මන්තුමනි මම හිතන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් නැත් අලුත් දේශපාලන ප්‍රවාහයකින් පසුව පත්වෙච්චි වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කරන අතුරු අයවැයට වචනයක් එකතු කරගන්න ලැබීම මම හිතන්නේ වාසනාවක් වට සලකනවා ඉතින් මම හිතන්නේ අපිට අපි දැක්කා මෙතුම අගමැතිවරයා බවට පත් වෙනකොට කිව්වා දැල් පාලමේ කතාව අපිට පේන්න තියෙන්නේ අද ඊට පස්සේ අද දැන් මෙතුමා මේ අයවැය ඉදිරිපත් කරනකොට කිව්වා ආචිත අපර පීති තපර ලාහිලා කියලා. දැන් අපිට කියන්න තියෙන්නේ ජනතාව තාම එතන. ඔබතුමා නාමල් කුමාරයව දැල්පාලෙමෙන් එකතු කරගෙන ගිහ හැපැත්තට ගිහිල්ලා හුණු වටේ ඇතුලේ තුරුල් කරගෙන එතුමා ආරක්ෂා කරන ගමන් මෙරටේ සමස්ත ජනතාවම එකතන තියලා ඉදිරිපත් කරපු අයවැයක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඔබතුමා සම්ප්‍රදායික විදිහට අපි කියනවා මේක අයිසින් කරමු කේක් ගෙඩියක් වගේ. යට පර තාම තියෙන්නේ කුස්කාපු කේක් එකම තමයි. හැබැයි ඔබතුමා ඒක ලස්සනට අයිසින් කරලා තියෙනවා. ඔබතුමා කුෂිකර්මාන්තේ පැත්ත ගත්තා මම ජීවත් වෙන දිස්ත්‍රික්කේ අද ගොවිනය කපා හරින්න මේකේ ප්‍රමාණාත්මකභාවය පිළිබඳව මේ ඔබතුමා අවධානය යොමු කරලා තියෙනවා බොහොම ස්තුතියි. සතුටුයි. හැබැයි මේකේ ප්‍රමාණාත්මකභාවය පිළිබඳවයි මේකේ තියෙන සත්භාවය පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඔබතුමා කුෂිකර්මාන්තේ නිලච්ච ගොවියන්ගේ 28,259 දෙනෙක්ගේ ගොවිනය කපා හරින්න මිලියන 688ක් වෙන් කරනවා. ඒක කපා හරින්නත් ඔබතුමා අවුරුදු 2ක කාලයක් ගන්න. හැබැයි ඒ ගන්නකොට ඔබතුමා ඒ කපා හරින්න තීරණය කරන්නේ මේ ප්‍රාග්ධන මුදල විතරයි, මුල් මුදල විතරයි. ඒකට අය වෙච්චි පොලිය කොච්චරද? ඒක කපා හරින්නේ කොහමද? ඒක හරහා මේ ගොවියට එල්ලෙන මේකට මුණ දෙන්න ඕනේ මොන ආකාරයෙන්ද කියන එකට උත්තරයක් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් මේ සියලු ගොවියන්ට ඇයි අද මේ ණයටික ගෙවියෙන් නොහැකි පුද්ගලයන් බවට පත් වෙන්න හේතුනේ මොකද්ද? මේ රජය ගත්තා වූ යම්කිසි ක්‍රියාමාර්ගයන් හරහා ගොවියන්ගේ ආර්ථිකය කඩන් වැටෙනවා.
එනිසා මේ බැංකුවෙන් ගත්තු 28000 ගාන පමණක් නෙමෙයි ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි මෙරටේ කෘෂිකර්මාන්තයෙන් ලැබිච්ච ගොවි පවුල් සංඛ්‍යාව. එනිසා මේ අලාභ වෙලා බැංකුවට ගෙවා ගන්න බැරි වෙච්ච එක ගොවි විනායක කපා හරින ගමන්ම තව ඉන්නවා ප්‍රධාන බැංකුවලින් තොරව විවිධ මූලාශ්‍ර වලින් ණයගත්තු ගමේ තෙල් පොර කඩෙන් ගැටගත්තු කෙනා ගමේ පොලි මුදාලියෙන් ණයගත්තු කෙනා තමන්ගේ අත කන කර ටික උකස් කරලා පොලියට ගැත්තු ගොවි මහත්තුරු ඉන්නෝ. එතකොට ඒ අයටත් මේ අලාභය මේ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. ඒ අයගේ අලාභය පියවන්න කොහොමද? ඔබ පහුගිය කාලේ ওই පැත්තෙන් ඇහිච්ච කතිකෙන්ගේ අපිට හැවුන්නේ මේකට අනුග අපේ ඉන්න කුෂිකර්ම ඇමතුමා හිටපු මේ කියන මාර්ගය යන්න මේ හරහා ගොවියෙකුට අබමල් රේනුව කරි හානියක් වුණොත් අපි වන්දි ප්‍රතිපූර්ණ කරන කිසි දෙයකට බය වෙන්න එපා කියලා පම්පෝරි ගහපු උදවියත් එක්ක ඒ විශ්වාසය උඩ මේ රටේ ගොවියෝ ගිහිලා බෙල්ල දුන්නේ. දැන් එයාද ගොවියොන්ට අද මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. එතකොට ඒ අයට අද වෙනකොට 7-5ක වන්දියක් ගෙවන්න සූදානම් නැහැ. මේ ගොවි නෑ කපහැරීම පවණක් මේ සීමා වෙච්ච පිරිසකට කතා කරමු. ඒ නිසා ඒ වගේම ණයගත් උදවිය ඒ හරහා ඉන්න වගේම තවත් ණය නොගත්තත් තමන්ගාව තිබිච්ච මුදලින් හරි වීදම් කරලා මේ රටේ ජනතාවට බත සපයන්ට මේ ආණ්ඩුවේ පැත්තෑගේ ඔලොමොට්ටල තීන්දුව වලට ඇහුම්කන් දීලා ඒ හරහා ක්‍රියාත්මක වෙච්ච ගොවියෝ තමන්ගාව තිබිච්ච ආදායම් ප්‍රමාණයක් හරි අහිමි කරගෙන ඉන්නවා. මේ අය නගාසිට ඔබතුමා මොකක්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ගය? ඒ වගේම අද වෙනකොට ඔබතුමා කිරි නිෂ්පාදනයේ ඉහළ නංවන මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. එතකොට මිලියන 200කින් ගිරි ගවය 500ක්වත් ගේන්න බෑද? අද කිරි නිෂ්පාදනයේ අද විශේෂ වලින් අවධානය යොමු කර හැකි අවස්ථාවක් අපිට. අපි ආනයන සම්පූර්ණ අතර කරලා අපේ දේශීය වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහළ ගිහලා තියෙනවා, ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා. හැබැයි තාම කිරි ගොවියට හම්බ වෙන්නේ ඉතාම සොච්චම් මුදලක්. යෝගට් එක රුපියල් 25 ඉඳලා 70ට 75ට වැඩි වෙලා තියෙනවා. කිරිපිටි පැකට් එක 375 ඉඳලා 1000 ගණන් වලට ගිහිලා තියෙනවා. හැබැයි තාමත් එදා දීපු ගොවියට දීපු කිරි ලීටරයට දීපු මුදලමයි තාමත් දෙන්නේ. සබතුමා සම්ප්‍රදායික විදිහට කුෂිකර්මාන්තේ නගසිටුවන්ට ගොවිය නගසිටුවන්ට අච්චරක් වෙන් කරනවා. අනිත් පැත්තෙන් කිරි කර්මාන්තේ කොට ගන්නට මෙච්චරක් වෙන් කරනවා කියලා ඔබතුමා සම්ප්‍රදායික විදිහට මේක ලිස්සලා යනවා. එනිසා ඔය පැත්තෙන්ද රචනාතික කියයි කතා කරයි. එනිසා අලුත් දෙයක් අලුත් වැඩක් කියලා හිතුවට අපි මේකේ කතා කරමු. මේ තියෙන දේවල් හරි සාර්ථකත්වයට ගෙනියන්නේ කොහොමද කියලා. දැන් අපි දැක්කා සමීක්ෂණ ආයතනයේ වෙරිටේස් ආයතනයෙන් සමීක්ෂණ කරලා තියෙනවා ගිය අයවැය 106යි අපි ඉලක්කයන් වල ළඟා වෙලා තියෙන්නේ. එතකොට මාස 8ක් තුල ඔය මේක ඔක්කොමනේ පහුගේ මේවා අද දැම්ම වගේ හිස්තිබුන් නැේද? ගෝඨාභය රාජපක්ෂගේ අයවැය අපි බැසිල් රාජපක්ෂ මැතුව ඉඳ ගන්නවා, වාඩි වෙනවා, නැගිටිනවා, වතුර බොනවා, පපු අල්ලගෙන ඔට්ටුනවා, පෙති බොනවා, එහෙම් බිබි ඉදිරිපත් කරපු මොළ ගණක් තියාගෙන ආවිල් ඉදිරිපත් කරපු අයවැයට අප්පුඩි ගහලා කරපු එකේ අපි අද වෙනකොට මාස 8ක් අවසන් කරලා 106යි අපේ ප්‍රගතිය තියෙන්නේ. එතකොට අද රනිල් වික්‍රමසිංහ මැතිවයකට තව පොඩ්ඩකින් හෙටණි දැමතිගම් වල දියුරුම් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න උදවිය නැගිටලා මේක හොඳයි, මේක තමයි මරේ මරු ටොපේ ටොප් කියලා කියයි. හැබැයි මේක අවසන් වෙනකොට කොතෙන්ද යන්නේ? එනිසා මම යෝජනා කරන්න ලැහැත්ති ගරු අගම ජනාධිපතිතුමා ඔබතුමා තින්න එක බොහොම සතුටුයි. අපි අහනවා ඔබතුමා අලුත් කමිටු පාර්ලිමේන්තු නිර්මාණය කරන්න ලැහැත්ති වෙනවා. මේ අයවැය මේ කියන මාර්ගයෙන් යනවද? මේකෙන් පිටපයින්නවද? මේක හරහා අපි ඉලක්කයන් සපුරගන්නේ කොච්චරද කියලා අධීක්ෂණය කරන්න පුළුවන් නම් ඒකටත් වෙනම කමිටුවක් පත් කරනවා. මම හිතන්නේ ඒක සාර්ථක වෙයි, අවශ්‍ය වෙයි. අපි නැත්තම් අයවැය කියන්නේ හුදෙක් ලියවිල්ලක් බවට පත් වෙයි. අපි ඔබතුමාලා අවුරුද්දක් අවසානයේ මේ රටේ ජනතාව චූන් කරන්න, මේ රටේ ජනතාව සුරංගනා ලෝකයක සතපවන්න ගෙනාපු ලිවිල්ලක් බවට පත් වෙයි. මේ වගේ සාර්ථකත්වයට නිසා මේ තියෙන දේ හරි සාර්ථක වෙනවා. මේ ඉලක්කයට දෙන්නේ කවදාවත් අපි දැකලා නැහැ. මේ ලියවිලි ඉදිරිපත් කරනකොට කියලා නැහැ සුදු ලූණු වලින් අපි වංචා කරනවා, සීනි වලින් අපි හොරකම් කරනවා, ඇන්ටිජන් වලින් අපි හොරකම් කරනවා. අපේ ආණ්ඩුවට ඔබතුමා හිටපු ආණ්ඩුවට චෝදනැල්ල වුණා මහ බැංකු හොරකම ගැන. එව්වා කරනවා කියලා මේ දෙවිලික මොකවත් අපි කියවෙලා කියන්නේ නැහැ. හැබැයි කතා කරන්නේ මේ සුරංගනා ලෝකය ගැන. අවසානයේ ක්‍රියාත්මක වෙලා නතර වෙන්නේ මේ රටේ ජනතාවට පාරවලල්ලක් වෙන, ජනතාවගේ ආර්ථිකය කඩන් වැටෙන දූෂණ වංචාත් එක්ක. ඒ නිසා මෙව්වගෙන් ආරක්ෂා කරගෙන මේ ගමන මේ පිළිවෙලටම යනවා කියන විශ්වාසය කොහොමද අපි තහවුරු කරන්නේ? ඒ නිසා ඔබතුමා මේත් එක්ක මේ ඒ පිළිවන්ස වැඩ විතරනකුත් ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ බොහොම කැමති වෙනවා. ඒ වගේම අද වැට් බද්ද 12 ඉඳලා 15 දක්වා නැවත වැඩි කරලා තියෙනවා. අපේ සුසිල් ඇමතුමත් කිව්වා මේක තමයි ඔබතුමාලා පහුගිය කාලේ මේ අඩු කරාට චෝදනා කරගව බිලියන 600ක් අපේ ආදායම අහිමි වුණා කියලා කිව්වා. ඔව් අහිමි වුණා. අපි චෝදනා කළා. එතන අපි චෝදනා කරන්න ප්‍රධාන හේතු වුණේ වැට් එක 15 ඉඳලා 108ට අඩු වුණාට වෙළඳ පොලේ එක බාණ්ඩයකවත් මිල අඩු වුණේ නැහැ. මේ අඩු වෙච්ච සම්පූර්ණ වාසියගේ මෙරට 11ක් වෙච්ච ඒ ව්‍යාපාරිකින් අතර විතරයි. ඒ නිසා අපි අද මේ 112 ඉඳලා 115 වරක වැඩි කරනකොට අද ටොයිලට් පේපර් එකවත් ලංකාවට ගෙන්නන්නේ නැති රටක් අපි ඉන්නේ. ඒ නිසා මේ අද ගෙන්නන්නේ මෙරට අත්‍යවශ්‍යම ජනතාවට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම කරන භාණ්ඩ ටික පමණක් ගෙන්නන ආර්ථික හිර වෙච්ච අපි අද 112 ඉඳලා 115 වැඩි කරනකොට හෙට වෙළඳ පොළට අපි ගිහිල්ලා බඩු ටික මිලදී ගන්න යනකොට මේ ගෙන්නන අත්‍යවශ්‍යම භාණ්ඩ ජනතාව ජීවත් කරගන්න හුස්ම ගන්න අවශ්‍ය කරන අන්තිම ටික ගේන ඒකටත් මේ 103 බද්ද වැඩි වෙලා 103ට තව 4 5 7 බවට පත් වෙලා ජනතාවට පීඩාවට පත් වෙන තත්ත්වෙ මේකත් මේ වැට් බද්දත් වැඩිලා තියෙයි. ඒ නිසා ඔබතුමා බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 4ක ආදායම් වර්ධනය කරගන්න ඔබතුමා කතා කරනවා. මොන ආකාරයෙන්ද මේක වර්ධනය කරගන්නේ කියන එක හරියට අපිට පැහැදිලි නැහැ. ඒ පිළිබඳ ඔබතුමා හරිය අවබෝධයක් අපිට ලබා දෙනවා නම් අපිට ඇහිලා ගමේ ජනතාවට හරිය විශ්වාසයක් ගොඩනගලා දෙන්න පුළුවන්. හැබැයි මේ වැට් බද්ද මේ 103න් අපි දන්නේ නැහැ බෙදෙන්නේ. ඒ නිසා අපේ තියෙන ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්න පිටුම්පත් හදනවාද? ව්‍යූහගත කරන මොනව හරි එකක් කියලා විකුණන්න හදනවා වෙනුවට ඇත්ත වශයෙන්ම මේ ආදායම් වර්ධනය කරගන්නවා නම් මං හිතන්නේ අපේ රට මේ වැටිච්ච දන අද පහුගිය කාලේ පම්පෝරි ගඟ කොමිස් ගන්න හොරගම් කරන්න පෙළ ගැහිච්ච කඳවුරු අද පරාජයට පත්ලා නිසා හැම කෙනෙක්ගේම අවධානය යොමු කරලා අපි වැටෙන තියෙන අන්තිම දවසේ වැටලා ඉන්නේ. අපිට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා දැන්වත් සත්භාවයෙන් අපි මේකට හුඟක්න් දෙමු. ඒ නිසා මං හිතන්නේ ඔබතුමා මේ බිලියන ගාන වෙන් කරනකොට මේ ගොවිනායක අපහරින්න මිලියන 650 වෙන් කරනකොට අවුරුදු දෙකක් ගන්නවා. බණ්ඩාගට හරි බරක් වෙයි කියලා. හැබැයි ඔබතුමා අපිට ආරංචි තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවස අලුත් කැඩියා කරන්න මිලියන 400ක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ගොවියාගේ මේරට බත සපේ ගොවියාගේ මිලියන 600 ගාන ලබා දෙන්න ඔබතුමා අවුරුදු දෙකක් ගන්නවා කල් ගන්නවා. හැබැයි අර මිලියන 400 දෙන්න එක පාරම කැබිනට් ඇප්‍රූවල් එක දාලා කටයුතු කරනවා. එතකොට අද මහින්ද රාජපක්ෂ මැතිතුමා තෙමෙන ගෙදරක දින්නේ මේ අපේ අහිංසක ජනතාව නම් මේ වැස්සේ තමන්ගේ ගෙදර තෙමෙනවා වෙන්න පුළුවන්. තමන්ට ජීවත් වෙන්න බැරි තැනක ඉන්න වෙන්න පුළුවන්. මේ මිලියන 400 ප්‍රමුඛතාවය දීගෙන ඔබතුමා කටයුතු කරන්නේ මේ නිවෙස් තෙමෙන ගෙදරක ජීවත් වෙන්න තැනක් නැති ඉන්න මේ නායකයෙකුට දේවාල නිවාස ගණනාවක් මේ කොළඹ වටේම තියෙන මේ නායකයෙක් වෙනුවෙන්ද ඔබතුමා එන්සා ඔබතුමාගේ ගමනට අපි මේ අවුරුදු ගණනාවක් තිස්සේ අපි දේශපාලන අත්පොත් තිබ්බේ මේ වටත් සාපේක්ෂව සමාන වූ ගමනක් එක තමයි අපි ආවේ. ඒ වෙනුවෙන් තමයි මෙච්චර කාලයක් පෙනී හිටියේ. එන්සා ඔබතුමා දැන් ওই පැත්තට ගිහිල්ලා දැන් අර තවම කාලය අවසන් වෙන දවට ගොඩක් දේවල් කියන තිබත් නැති වෙනවා. ඒ නිසා ඒ පැත්තට ගිහිල්ලා ඔබේ තිබිච්ච සියලු දේවල් යටපත් කරගෙන ඔබ අපි ඔක්කොම නියෝජනය කරපු ඒ කඳවුරේදී දැකපු අදහස් ටික යන්නේ නැතුව අර ඔබ ආරක්ෂා කරන දාද මේ මූණු ටික ඇවිල්ලා නැත්තේ ඔබට පොඩි මං ඉතින් පොඩි කොණිත් වීමක් ඇමති කන්ටික ඉක්මනට දෙන්න නැත්නම් අයවැයට ඡන්ද දෙන්නේ නැහැ. බෑවැයට ඡන්ද දොන්තු හිටියොත් මුදල් පනත පරදිනවා. හෙට පාර්ලිමේන්තු විසරණ්ඩ වෙනවා. අර දෙහිගිරිට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ තමයි පොහොට්ටුවේ මන්ත්‍රීරු ටිකත්. ඒ නිසා ඔබතුමාලා ඔක්කොම කොහොම හරි මේ රට වැටිච්ච තැනින් ගොඩනගන්න සිල් දෙනා පෙළ ගැහෙන්න කියන ආරාධනාව කරනවා. අපි ඔබතුමා යම් කිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් මේ සර්වපාක්ෂික කියන මේ හොර ගුහාවේ ඇවිල්ලා අපිට ඇමතිකම් ගන්න නෙමෙයි ඔබ යම් කිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් මේ රටේ පුරවැසියෙක් විදියට අපි ලැහැත්ති මේ වැටිච්ච රට ඉහළට ඔසවත බණ්ඩ ඔබට දෙපා ශක්තිව දෑත් ශක්තිමත් කරන්න අපි මෙහි පිටිපස් විපක්ෂයේ තියත් ඒ වෙනුවෙන් මේ රට වෙනුවෙන් අපි ලැහැත්ති. හැබැයි ඔබ ඇමති වෙන්දේසිය පැත්තකින් තියලා සාර්ථක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න ඒකට අපි ලැහැත්ති. ඔබතුමාලා කියන්නෙන් දෙපා දැන් මේ තව ඔබතුමා දැන් අපි ආගෙන හිටියා අපේ මහින්දානන්ද මහත්මයා ඊයේ පෙරේද කතාවේ යහපාලනේ තමයි මොකද ඔබතුමාලා යහපාලනේ නායකතුමා ඔන්න ඔබතුමාලගේ ප්‍රධාන පුටුවේ ගෙනත් තියාගෙන ඉන්නවා. ඒ නිසා අය දැන් ඔබතුමා අලුත් මාත්‍රිකාව හොයාගන්න සමාජී රජබෙට බයිනවනම් අලුත් මාත්‍රිකාව මොනවා හරි හොයාගන්න යහපාලන කාලේ පරු රජබෙ පිට ගහන්න නැතුව කටයුතු කරන්න යහපාලන චෝදනා සියල්ලම ඔබතුමාලගේ කණ්ඩායම රැකීමේදී ගරු ජනාධිපතිතුමාට විසඳ ගන්න කියන කාර්යමත කරගන්න බොහොමත්ම ස්තුතියි.
මේලාට ගරු නලින් රුවන්ජීව ෆර්නාන්ඩෝ ගරු ඇමතුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
එක පැහැදිලි කිරීමක්
ගරු ජනාධිපති.
මේ ආණ්ඩුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාගෙන් මිලියන 400ක්වත් රුපියල් 4ක්වත් වියදම් කළා නැහැ. ඒත් අපිට යුතුයකමක් තියෙනවා හිටපු ජනාධිපතිවරුන් ආ ඒ අයගේ වැඳපුවන් වෙනුවෙන් ගෙවල් වෙන් කළා ඒව බලා ගන්න.
ගරු ඇමතුමා කතා කරන්න. ගරු ඇමතුමා කතා කරන්න.
ගරු මෝරාසුර
ඔර ප්ලීස් ගරු ඇමතුමාට කතා කරන අවස්ථාවදී
ජනාධිපතිතුමා විසින් ඊයේ ඉදිරිපත් කරන වූ අතුරු අයවැය සඳහා අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ අතුරු අයවැය ඉදිරිපත් කරන වෙලාවේ මේ ඉදිරි මාස 4 සඳහා අපිට මේ අයවැයෙන් කරගන්න තියෙන එහෙම නැත්නම් අපි මේ පසුගිය කාලය තුල අභියෝගයට ලක්ුණු මේ කරුණු කාරණා කොහොමද අපි ජයග්‍රහණය කරන්නේ එහෙම නැත්නම් මේක පාලනය කරලා ඉස්සරහට යරයි යන්නේ කියන එක වැඩපිළිවෙල තමයි අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මම මේ අයවැයත් එක්ක මගේ විශේෂ පරිපතේට අයිති මගේ අමාත්‍යංශයට අයිති කරුණු කීපයක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මම අපි විශේෂයෙන්ම දන්නවා මේ රටේ ආර්ථිකය කඩාවැටීමත් එක්ක මේ රටේ ඩොලර් ප්‍රශ්නයත් එක්ක ඒ වගේම මේ රටේ ඉන්ධන අර්බුදයත් එක්ක ඒ වගේම මේ රටේ පොහොර නිසා ඒ ගොවියට තමගේ ගොවිතැන පාළු වීමත් එක්ක මේ රටේ මේ සියලු දේත් එක්ක රටේ ආහාර ප්‍රශ්නයක් එහෙම නැත්නම් ආහාර ගැටලුවකට අපි මුහුණ දුන්නා විශේෂයෙන්ම මාස කීපයකට ඉස්සෙල්ලා අපි තමුන්නාසල කල්පනා කෙරුවොත් අපි ඉන්ධන පෝලිමේ ඉද්දී එහෙම නැත්නම් අපි අපිට අත්‍යවශ්‍ය දේවල් අපිට නැති වෙද්දී ඒ එක්කම ආපු දෙයක් තමයි ආහාර පෝලිමත් අපිට එකතු වෙන්න පටන් ගත්තා විශේෂයෙන්ම සතොසස අනිකුත් ස්ථානවල ඒ ආහාර ගන්න මිනිස්සු පෝලිමේදී විශේෂයෙන්ම විපක්ෂයත් සියලු දෙනාත් කිව්වේ දැන් ආහාර අර්බුදයක් එහෙම නැත්නම් ආහාර පෝලිං ඇති වෙගෙන එනවායි කියන නිසා අපිට විශාල අභියෝගයක් තිබ මේ ජයග්‍රහණය කරලා රටේ ජනතාවට අවශ්‍ය කරන ආහාර ටික ලබා දෙන වැඩපිළිවෙලකට අපි කල්පනා කරලා අපි වැඩපිළිවෙලක් හැදුවා විශේෂයෙන්ම ආනයනය කරන භාණ්ඩ සම්බන්ධව ගත්තොත් අපිට මූලිකම ගැටලුව තිබ්බේ අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැති නිසා අවශ්‍ය ආහාර පාන ගෙන්න ගන්න බැරි වීම අපිට තිබ්බා ඒ නිසා තමයි අපි ඉන්දියානු රජයත් සමග සාකච්ඡා කරලා ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ අපිට අවශ්‍ය කරන ආහාර ආනයනය කරලා රටේ ජනතාවට ලබා දෙන වැඩපිළිවෙලට ගියා. ඒ සඳහා අපි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඩොලර් මිලියන 200ක් පමණ අපි ණය පහසුකම් අරගෙන ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙලට ගියා. ඒ වගේම අපිට තවත් තිබ්බ වැටලුවක් තමයි රටේ සහල් සිගියක් පැවතිලා රටේ හාල් මිල විශාල වශයෙන් ඉහළ යන්න පටන් ගත්තා. නිසා අපි ඒ අවශ්‍ය කරන සහල් මදිපාඩුව අපි රටේ ආනයනය කරන්න කටයුතු කරනවා. ඒ නිසා තමයි අද අපි බලාපොරොත්තු වෙච්ච සමහරලාට රටේ ජනතාව කිව්වා හාල් කිලෝ එක රුපියල් 400 450ට යනවායි කියන එක. ඒ නිසා අපි සහල් කිලෝ එක රුපියල් 220කට දේශීය සහලුත් ආනයනයේ සහල් රුපියල් 180කට මිල ප්‍රමාණයකටත් අපිට රඳවා ගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි අපිට තවත් විශාල ගැටලුවක් තිබ්බ මේ ඉන්ධන අර්බුදයත් එක්ක මේ රටේ එළවලු සහ පළතුරු විශේෂයෙන්ම මේ ගොවියව ආරක්ෂා කරගන්නත් ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන සක්‍රියව පවත්වාගෙන ඒ අය සඳහා පාරිභෝගිකයාට සාධාරණ බිලක් ලබා දෙන්නත් අපිට විශාල අභියෝගයක් තිබ්බා. ඒ අනුව තමයි අපි යුද හමුදාව සමග සම්බන්ධ වෙලා ඒ පුළුවන් තරම් හැකි තරම් අපි ඒ කළමනාකරණය කරලා ඒ ඩීසල් ටික ලබල් දීලා අපි පුළුවන් තරම් ඒ ගොවියව ආරක්ෂා කරන්න කටයුතු කෙරුවා. ඒ වගේම තමයි අපිට අපි විශේෂයෙන්ම දේශීය දිහා ගත්තොත් අපිට මේ සෑම කටයුත්තකදීම අපිට විශාල අභියෝගයක් තිබ්බා. ඒ වගේම තමයි අපි අද කතා කරන ආහාර උද්දමනය විශේෂයෙන්ම රටේ උද්දමනයට හා සමානවම ආහාර උද්දමනය ඉතාමත් ඉහළ අගයකට පත් වෙලා තියෙන කියන එක අපි කවුරුත් දන්නවා. ඒ හරහා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීම ඒ හරහා විශාල ඉදිරියේදී රටේ අනාගතයට බලපානවා කියන එක අපි කියලා දෙනා දන්නවා. එචා තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ විශේෂයෙන්ම නිෂ්පාදනයේ වැඩි කරන වැඩපිළිවෙලකට අපි යන්න ඕන. ඒ නිෂ්පාදනයේ වැඩි කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට පසු සම්පත් අංශය ඒ වගේම කෘෂිකර්මාංශය ඒ වගේම ධීවර අංශය අපි විශාල වශයෙන් වැඩි දියුණුවට එහෙම නැත්නම් අපේ ඒ ඉලක්කගත ඉලක්ක වලට යන්න ඕනයි කියන එක අපි සීන්දු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරලා මේ සම්බන්ධව විශාල වැඩපිළිවෙලක් අපි ඉස්සරහට අරන් ගිහිල්ලා තියෙනවා. සා අපිට විශේෂයෙන්ම පසුගිය කාලය දිහා බලපුවම මාස දෙකක ඉතර කාලයක් දිහා බලපුවම ආනයනික සහ සාමාන්‍ය බඩු මිල පහත හෙලීමකට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සහල් කිලෝ එකක් රුපියල් 40ක් 45ක ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. මිරිස් කිලෝ එකක් රුපියල් 350කට ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒ වගේම අල ලූණු රුපියල් 40කට 50ක ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම කුකුල් මස් විත්තර සහ මාළු විශාල වශයෙන් මිල වැඩිවීමකට ලක් වුණා. විශේෂයෙන් මේ තුනම අපි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මේ භාණ්ඩ විශාල වශයෙන් මිල වැඩිවීමකට සසුනවා. මේ ගැන සාකච්ඡා කරද්දී නිෂ්පාදනයෙන් කියන්නේ ඉන්ධන හිගය සහ අමුද්‍රව්‍යවල තියෙන අමුද්‍රව්‍ය ලබා ගැනීමට තියෙන අමාරුකම නිසා තමන්ගේ නිෂ්පාදන වියදම වැඩි වෙලා කියන නිසා මම විශේෂයෙන්ම පසුගිය සති කීපය තුරාම මේ ආනයනය කරුව සමගත් දේශීය නිෂ්පාදකව සමගත් සාකච්ඡා කරලා එයාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අඩුවට ලබා ගන්න වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කරලා ලබා දෙන්න තීන්දුව කරා. නිසා අපි විශේෂයෙන්ම මම කියන්නේ ඒ නිසා අපිට මම හිතන්නේ මේ ආහාර සම්බන්ධ ගැටලුවේදී විශේෂයෙන්ම ආහාර ලබා දෙන්නත් ඒ වගේ මේ ආහාර රටේ ජනතාවට දරා ගන්න පුළුවන් මිලකට ලබා දෙන්නත් වගකීම අද අපිට පැවරලා තියෙනවා. ඒ නිසා අපිට ඒ සඳහා අපිට අවශ්‍ය සැලසුම් අපි හදලා තියෙනවා. ඒ වගේම තමයි අපි ආහාර සුරක්ෂිතා කමිටුවක් පිහිටලා තියෙනවා පිහිටවගත්ත කැබිනට් අනුමැතියෙන්. ඒ ආහාර සහ සුරක්ෂිත කමිටුව අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මගේ ප්‍රධානත්වයෙන් වගේම අමාත්‍යංශ ලේකම්වරු 6 දෙනෙකුගෙන් සහ ආයතන කීපයක් සම්බන්ධ වෙලා ජනාධිපතිතුමා සමග තියෙන ජීවන වියදම අනුකම්පාවට සඳහා නිර්දේශ ලබා දෙන්න. විශේෂයෙන්ම පල්ලෙහැ මට්ටමේ තියෙන කරුණු කාරණා සාකච්ඡා කරලා ඒ සියලු දේ අවශ්‍ය තීන්දුව ගැනීම සඳහා අපිට අවශ්‍ය පුළුවන් ඒ අයට නිර්දේශ ලබා දෙන්න ඒ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි තවත් තීන්දුවක් ගත්තා සෑම ග්‍රාම සේවා කොට්ටාසයකම නියෝජනය පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට ප්‍රාදේශීය ලේකම් තුමා මුල් කරගෙන පාරිභෝගික සේවා කමිටුවක් පිහිටවන්න. මේ හරහා ගමේ තියෙන සියලු ප්‍රශ්න පාරිභෝගිකයට එන ගැටලු ඒ වගේම ආහාර අඩුපාඩුකම් ආහාරවල තියෙන ප්‍රමිතිය පෝෂණය සම්බන්ධ සියලු නිර්දේශ මේ ආහාර සුරක්ෂා කමිටුවට එයාට එවන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශවල තියෙන නිෂ්පාදනවලට තියෙන බලපෑම් ඒ සියලු දේ ආහාර සුරක්ෂා කමිටුවට යොමු කරන්න එයාට හැකියාව ලැබෙනවා. ඒ තුලින් අපිට පුළුවන් රටේ ජනාධිපතිතුමා දක්වායේ වැඩපිළිවෙල ඉස්සරහට අරන් ගිහිල්ලා සාධාරණ විසඳුම් ලබා දෙන්න. ඒ වගේම තමයි අපි තවත් කරුණක් කල්පනා කරනවා මේ රටේ ආහාර නාස්තිය විශේෂයෙන්ම එළවලු සහ පළතුරු ගත්තොත් 40%ක් අස්වැන්නෙන් පසු අපි නාස්ති වෙනවා. ඒ නාස්තිය අවසාන වශයෙන් දරා ගන්න වෙන්නේ පාරිභෝගිකයාට. නිසා ඒ හරහත් විශාල බඩු මුලවල වැඩිවීම සිදු වෙනවා. නිසා අපි මේ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා මේ අයවැයදී අපි විශේෂයෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයට මුදල් වෙන් කරලා තියෙනවා. එළවලු සහ පළතුරු කෝච්චියෙන් එහෙම නැත්නම් රේල්වෙන් ගේන වැඩපිළිවෙලක් අපි ඉස්සරහට අරන් යන්න. ඒ නිසා අපිට ඒ හරහා අපිට යම් ප්‍රමාණයක් ඒ ඉක්මනින් සහ විශේෂයෙන්ම අඩුපාඩුවක් නැතුව ඒ වගේම නාස්තිය නැතුව ගෙන්න ගන්න වැඩපිළිවෙලකට අපි යනවා. නිසා තවත් අපි අපේ රටේ අපි අතෑරපු දෙයක් තමයි ආහාර සංචිතයක් අපි පවත්වා ගත්තේ නැහැ. මං හිතන්නේ අවුරුදු 25ක් 30ක් මේ රටේ 25කට තියෙන ඉතිහාසයේට විශේෂයෙන්ම ආහාර දෙපාර්තමේන්තුව ආයතනයේ තියෙනවා අපේ රටේ ආහාර සංචිතයක් අපි පවත්වන්න ගියා. නමුත් කයන්න කනගාටුයි අපි අවුරුදු 25ක් 30ක් මේ ආහාර සංචිතයක් නැතුව පවත්වාගෙන ආපු රටක්. හදිසියක් ආවොත් එහෙම නැත්නම් රටේ ආපදාවක් ආවොත් අපේ රටට ආහාර සංචිතයක් නැහැ. ඉතින් අපි නැවත මේ සඳහා වැඩපිළිවෙළක් කරලා ආහාර සංචිතයක් අපි ආරම්භ කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ අයවැය විශේෂයෙන්ම අපි මේ සම්බන්ධව කතා කරද්දී අයවැයදී අපි ජාත්‍යන්තර සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධාන සමග සාකච්ඡා කරලා ආහාර සුරක්ෂිතතාවය ඇතිකරන විශේෂ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරා. ඒ වගේම තමයි ආහාර සුරක්ෂිතතා 50 කෙටුම්පත අපි පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා සංශෝධන සහිතව. ඒ වගේම තමයි ආහාර මම ඉස්සෙල්ලා කිව්වාගේ ආහාර ප්‍රවාහනය සඳහා දුම්රිය පාවිච්චි කරන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා. ඒ හරහා අපිට කාර්යක්ෂමවත් ඒ වගේම වැඩි ප්‍රමාණයකුත් ඒ වගේම ප්‍රවාහන වියදම අඩු කරලා රටේ ජනතාවට අවශ්‍ය කරන ඒ බඩු භාණ්ඩ ලබා දෙන වැඩපිළිවෙලකට අපි යන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි අපනයනයේදී අපේ රටේ නිෂ්පාදකයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇසුරුම් වල පිළිබඳ ප්‍රශ්නේ. විශේෂයෙන්ම අද තියෙනවා ඇසුරුම් සම්බන්ධව ඒ අමුද්‍රව්‍ය ගෙන්නද්දී ඒ අමුද්‍රව්‍ය වලට විශාල වශයෙන් බදු අය කරනවා. ඒ වගේම ඒවා ගෙන්න ගන්න තියෙන වැටලු තියෙනවා. ඒ නිසා ඒ ඇසුරුම් වල තියෙන தත්ත්වය ඒ වගේම මෝස්තර විදියට ඉස්සරහට යන්න පුළුවන් ඒ සියලු දෙනාට බදු සහන ලබා දෙන්නත් මේ අයවැයදී අපි කටයුතු කරලා තියෙනවා. නිසා ඒ වගේම මම කැමැති කියන්නේ විශේෂයෙන්ම කුකුල් මස් නිෂ්පාදකයට අපි පළවෙනි වතාවට ඒ අයට අපනයනය කරන්නන්ට ඒ අයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්නද්දී බදු සහනයක් ලබා දුන්නා. අර විශේෂයෙන්ම ඔය අපි දැන් පාවිච්චි කරනවා ඇඟලුම් සම්බන්ධව කටයුතු කරද්දී ඒ අයට අවශ්‍ය කරන රෙදි ගේන්න ආනයනය කරන්න අවස්ථාව ලබා දෙනවා. වගේම කුකුල් මස් නිෂ්පාදනය කරලා පිටරට අරිනවනම් ඒ අයට අවශ්‍ය කරන බේත් එහෙම නැත්නම් ඒ අයට අමුද්‍රව්‍ය බදු නැතුව බදු සහ නැතුව ඒ අයට ඒ ද්‍රව්‍ය ලබා ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි කල්පනා කරන්න ඕන මේ වෙලාවේ අපිට විශාල අභියෝගයක් තියෙනවා මේ මිල පාලනය සහ මිල සම්බන්ධව පවත්වා යන්න. හේතුව රටේ ආර්ථිකය කඩාවැටලා තියෙන වෙලාවක ඒ මිල සම්බන්ධව විශේෂයෙන් මේ සම්බන්ධව අපිට විශාල මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මම පාරිභෝගික අධිකාරියට අපි උපදෙස් දුන්න ඊයේ ගැසට් පත්‍රය නිකුත් කරා දේශීය නිෂ්පාදන කරන මහා පරිමාණයේ සමාගම් වලට ඒ අය නිෂ්පාදනය කරන ප්‍රමාණයටද තමන්ගේ බඩු ඒ කියන්නේ එහෙම නැත්නම් මේ තමන්ගේ රෝ මෙටීරියල්ස් එහෙම නැත්නම් ඒ නිෂ්පාදනය කරන අවශ්‍ය ප්‍රමාණය තියාගන්නවද ඊට වැඩිය තියාගන්නවද එහෙම නැත්නම් පාරිභෝගිකයෝ ඉල්ලන දේ ලබා දෙන්නේ නැද්ද ඒ සියලු තොරතුරු අනුව ඒවා කඩනවා නම් ඒ නිෂ්පාදකයාටත් ආනයනය කරුවටත් ඒ සම්බන්ධව නීතිමය කටයුතු කරන්න අපි මේ අලුත් ගැසට් පත්‍රය නිකුත් කරා. ඒ සම්බන්ධව අයිතම් 48ක් අපි මේ ගැසට් පත්‍රයේ මගින් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම මම මේ විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා මේ ස්ථානයේ නිසා එතුමා අපි විශේෂයෙන්ම මගේ ගිය සැරේ ප්‍රශ්නයක් ඇහුවා රුසියානු සමූහ ආණ්ඩුව සමග තියෙන ඒ වෙළඳ ගිවිසුමක් සම්බන්ධව අපි මේ සැප්තැම්බර් 12/14/14 ඒ රුසියානු වෙළඳ ගිවිසුම සම්බන්ධව අපේ නිලධාරීන් විශේෂයෙන්ම වාණිජ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධව කටයුතු කරලා ඒ රුසියානු ඒ වැඩපිළිවෙල අපි ඉස්සරහට යන්න මේ දවස් තුන දාගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියේදීත් අවශ්‍ය කරන රට වෙනුවෙන් මැදිහත් වීම අපේ වාණිජ දෙපාර්තමේන්තුව අවශ්‍ය කරන දේවල් කරන ගමන්ම මේ රටේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්නත් ඒ තුළින් රටේ ජනතාවට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ලබා දෙන වැඩපිළිවෙලට සක්‍රීයව දායකත්වය ලබා දෙන්න පුළුවන් කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි.